பாவனா கண்ணுகட்ட பாவனா கரான இஷ்டது போல அப்படி தனகன தீயணும்னு தார்சனையா திகழ்கன தீயணும்னு கேன்னே யம் தனக்க நிர்வசேசன் லாம கக்குசல் தர்ம நிருத்த செய்து ஏ பல சமாதிய பல பிரஜாவுகள் இசல் எகனகன தீயணும் இகனகன මෙතර ඉඳලා මේ දැන් ඉන්න මට්ටමේ ඉඳලා ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව ඇති කරගන්න හැටි ඉගෙනගෙන ඉගෙනගත්තාම දැනගත්තාම මෙන්න මේ සමාධිය මෙන්න මේ ප්‍රඥාව නැත්නම් මෙන්න මේ මට්ටමට ගියාම මේ ලාමක අකුසල ධර්ම නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. සිරු නැතුවම නැති වෙනවා කියලා ඉස්සෙල්ලා දැන දැනගෙන ඊට පස්සේ ඒ තැන සාක්ෂාත් කර ගැනීම සඳහා එතෙන්ට පැමිණීම සඳහා තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ප්‍රතිපදාවක්. ප්‍රතිපදාව කියනකොට හැම වෙලාවෙම තමන් තුලින් ගොඩනගෙන. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාට මුලින්ම පැහැදිලි කරනකොට මුලින්ම තියෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක. එහෙම තියෙන්නේ මොකටද? ඉස්සර වෙලාවම කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් පරතෝ ගෝසීන් සම්මා දිට්ඨිය දැනගන්න ඕනේ. ජානතෝ හම් වික්කවේ පස්සතෝ ආසවානං ක්‍රම් වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහයි දන්න කෙනාට දකින්න කෙනාට ආත්ප්‍රේක්ෂේ වීම කියන්නේ නොදන්න කෙනාට නොදකින්න කෙනාට නෙවෙයි. ඒකගොල්ල ඉස්සෙල්ලාම දර්ශනීය ගැන යම් අපි දහම දැනගන්නට ඕනේ. කල්‍යාණ මිත්‍ර ඇසුරේ දැනගත්තට පස්සේ ඒක දැකගන්න ජීවිතයෙන් එළඹ සිටින තැනට යන්න තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිශක්තිය තියෙන්නේ. අපි හැමදාම දර්ශනය ගැන මේ පරයයන්ගෙන් ක්‍රමවලින් කතා කරන නිසා අද මම ඒක කතා කරන්නේ නැහැ. මොකද ඒක කතා කරන්න ආයෙත් කාලය යනවා. එතකොට තේරුම් කරගන්න ඕනේ හැම වෙලාවෙම ප්‍රතිපදාව කියන එක සම්මා දිට්ඨිය දැනගත්ත කෙනෙකුට ලැබෙන දෙයක් කියන කාරණාව. සතර සතිපට්ඨානයේ වුණත් කවුරුහරි කොහොමහරි මේ හතර වැඩුවට හරියන්නේ නැහැ. දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා ඒ නැති වෙන තැනට තියෙන ප්‍රතිපදාව මෙන්න මෙහෙමයි කියන කාරණාවේ අවබෝධයත් එක්කයි ඒ ටික ලැබෙන්න ඕනේ. එතකොට ඒ දැනගත්තා වූ දහම ජීවිතයෙන් එළඹ සිටින තැනට දකින්න තැනට යන්නට පත් කරගන්නට තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධතාව තියෙන්නේ. මොකද දැනගත්ත දහමට අනුව හිතන්නට ඕනේ. ඒක තමයි යෝනිසෝ මනසිකාය. සෝතාපට්ටි අංග කියලා කියන්නේ සෝවාන් ඵලයට පත් වීම සඳහා තියෙන අංග කියලා කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණී යෝනිසෝ මනසිකාරී ධම්මානුධර්ම ප්‍රතිපත්ති. ඒකට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එකට අර්ථ කීපයක් තියෙනවා. ඒකෙන් කෙටියෙන් ගත්තාම ඉහත ධර්මතා තුන නැවත නැවත කිරීමම ධම්මානුධර්ම ප්‍රතිපත්තිය. කල්‍යාණ මිත්‍ර ඇසුර නැවත නැවත ඇසුරු කරමින් සද්ධර්ම ශ්‍රවණී නැවත නැවත කරමින් යෝනිසෝ මනසිකාරී නැවත නැවත පවත්වීමත් ධම්මානුධර්ම ප්‍රතිපත්තිය. ඊට අමතරව සීල සමාධි දෙක සඳහා උත්සාහවත් වීම ධම්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට සීල සමාධි දෙකේ හික්මෙනවා කියන එකයි අර ධර්මතා තුන නැවත නැවත කරනවා කියන එකයි කියන මෙන්න මේ ටිකම අයිති ධම්මානුධර්ම ප්‍රතිපත්තිය කියන කාරණාවට. එතකොට තමයි සම්මා දිට්ඨි. ඒ කියන්නේ නිවැරදි දැකීමක් සමන් තුල ඇති වෙන්නේ. එතකොට මේ නිවැරදි දැකීම ඇති කරගන්න අවශ්‍ය දහම් අහගන්නවා. අහගෙන ඉවර වෙලා ඒ කාරණා ටික පොඩි ළමයි කියන්නේ. ඊට පස්සේ ඒ කාරණා දැකගන්න තමන්ගේ ජීවිතෙන් දකින්න තැනට යන්නට කළ යුතු දේ තමයි සීල සමාධිපත්ත. එතනදී සීලෙන් කරන්නේ කය වචන දෙක හික්මීම. ඊට පස්සේ සමාධියෙන් කරන්නේ සිතේ හික්මීමක්, චිත්තේ ඒකාග්‍රතාවයක්. ඊට පස්සේ ප්‍රඥාවෙන් කරන්නේ ඇත්ත ඇති හැටි දකින්න. එතකොට මේ ඇත්ත ඇති ඇති බලන එකට ප්‍රඥාවෙන් කරන්නේ බලන එක. මොකද මාර්ගයේදී හැම වෙලාවෙම ප්‍රඥාව ඒ ලක්ෂණ අනුව තමයි මාර්ගයේද ඵලයේද කියන කාරණාව තීරණය වෙන්නේ. තීරණය කරන්නේ නැත්නම් යෙදෙන ප්‍රඥා චෛතසික එකයි. ඒකෙන් කරන වැඩේ අනුව අපි කියමු දැන් මාර්ගයේ ලක්ෂණය තමයි මේ ක්ෂේ ඥානය. ක්ෂේ ඥානය කියන්නේ වැයට බලන එක, සේවීමට බලන එක, නැතිවීමට බලන එක. ඵලයේ ඥානය තමයි අනුත්පාදේ ඥානය. නොහට ගන්න බව එළඹ සිටිනවා. ඵලය කියන්නේ ක්ෂේත ස්කන්ධයන්ගේ ක්ෂේ බව. අපි කියමු උදේ වැය ඇතිවීම නැතිවීම ගැන බලනවා. එතකොට ඒ ධර්මයන්ගේ අනුපාදෙ නැත්තම් නොහට ගන්න තැන තමයි ඵලය. එතකොට ප්‍රඥාවට ලැබෙන්නේ හැම වෙලාවෙම ස්කන්ධයන්ගේ උදේ බලනවා, ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්ම සම්මර්ෂණය කරනවා කියන තැනකින් අපි ඒ ගැන කතා කරමු. මේකත් අවශ්‍යයි. ඊට පස්සේ ඒ දැකීමට එහෙම බැලුවට පේන්නේ නීවර ධර්ම වැඩි නම් බලනකොට බලනදී ඒ බලන වෙලාවට ඒ වටපිටාව Tamanta පේනව නම් තමයි හිත සතුටින් ඉදිරි පියවර අඩිය තීතිය යන්න හිතෙන්නේ පේන්නේ. එතකොට ඒ බලනදී පෙනෙන්නේ නීවර ධර්ම අඩු වෙනවා. නීවර ධර්ම වැඩි වෙලා තියෙනකොට නීවරණයන්ගෙන් ගහණය වෙච්ච මනසකට ඒ ධර්මයේ පෙනෙන්නේ නැහැ. ඒ නිසා නීවරණ ධර්ම දුරු කරගන්න චිත්ත භාවනාවක් ඕන වෙනවා. ඒකට සමත්වය කියලා කියනවා. එතකොට චිත්ත සමතයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. කය වචනේ බොහෝ සෙයින් අසංවරණ. එතකොට ඒකට උනේ සීල. එතකොට සීල සමාධි ප්‍රඥා කියන මේ කාරණා තුන අපි තුලින් නිවැරදිව ඇති කරගන්න ක්‍රමයට තමයි අපි භවනා කරනවා කියලා කියන්නේ. එතෙන්දී සීලය කියන එක ධර්මාර්ථයකින් යම් කිසි පොළවේ ඉන්න කෙනෙක් යම් කිසි කර්මාන්තයක් කරනනම් පොළවේ හිටගෙන පොළවේ පිහිටලා පොළව ඇසුරු කරගෙන ඒ කටයුතු කාරණාව කරනවා වගේ මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ නිවන් මාර්ගයේ කටයුතු කරන්නේ සීලයේ පිහිටලා සීලයේ ඉඳගෙන සීලයේ ඇසුරු කරගෙන මේ ගුණ දහම් වදින. එතකොට ඒකයි අර සීලයේ පතිත්තාය නරෝ සපන්නෝ කියලා කියන්නේ. එතෙන්දී සීලය කියන එක ගත්තාම මේ ටික භවනා ගැන කොටසට අදාළ ටිකක් නෙමෙයි. භවනාව ගැන කතා කරනකොට අපිට කතා ගන්න කමති දර්ශනා කියන මේ ධර්මතාව දෙක. නමුත් මේක මෙහා පොඩි කරුණු ටිකක් මම මතක් කරන්නේ. මොකද මේ ටික ගැන අවධානය තිබිය යුතුයි. අපිට සීලය කියනකොට හැම වෙලාවෙම සතර සංවර සීලයෙන්ම ඕනි වෙනවා. සතර සංවර සීලයේදී දැන් දිහි පින්වතුන්ගේ පන්සිල් අටසිල් වගේ ටිකත් අයිති වෙන ප්‍රාතිමෝක්ෂ සීලයට සාමණේර ස්වාමීන් වහන්සේගේ සීලය, උපසම්පද ස්වාමීන් වහන්සේලාගේ සීලය මේ ටික කොම අයිති ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට. ඒ සීල හතර තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිසේ සීලය කියන මෙන්න මේ සීල හතර අවශ්‍යයි. එතකොට ඒකෙදි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ගැන අපි බොහෝ දෙනෙක් උත්සාහවත් වෙනවා. බොහෝ දෙනෙකුගේ අදහස අපේ තියෙන්නේ ස්වාමීන් වහන්සේලාගේ ගිහි අයගේ මේ ප්‍රමණකින් ගත්තාම සිල්වත් කම හරි කියලා. හරි, සීලයේ එක කොටසක් හරි. නමුත් සීලයේ හාත්පස පරිපූර්ණ වෙලා නැහැ. සීලය කොටස් හතරකට තියෙනවා. අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්මාස, බුද්ධිසති, අපරාමත්ත, විඤ්ඤෝපසත්ත, සමාධි සංවත්තනික කියලා. එතකොට අකණ්ඩ කියලා කියන්නේ ඛණ්ඩනේ කියලා කියන්නේ සිල්පදේ මුලින් කැඩිලා නම් ඛණ්ඩනේ කියලා කියනවා. එතකොට චිද්‍ර කියලා කියනවා මැදින් සිල්පදයක් කැඩිලා නම්, හරියට යමක සිල් වෙලා වගේ. නැත්නම් ඛණ්ඩ චිද්‍ර සබල කියලා කියනවා සිලි වලින් එකක් දෙකක් කැඩිලා නම්. ඊට පස්සේ අකල්මාස කියනෝ තැන් තැන් වලින් එකක් දෙකක් කැඩිලා යනවා. හරියට කබර හැදිලා වගේ. එතකොට මුලින් සිල්පදේ කැඩිලත් නැහැ, මැද කඩලත් නැහැ, පිළිවෙලින් එකක් දෙකක් කඩලත් නැහැ, කොතනකින් කොතනකින් හරි කැඩිලත් නැත්නම් මේකට කියනවා අකණ්ඩ අච්චිද්ද අසබල අකල්මාස. මේ සීලය. ඊට පස්සේ බුද්ධිසති. බුද්ධිසති කියලා කියන්නේ මාර්ගඵල සඳහා පවතින. එතකොට සීලය. අපරාමත්ත කියලා කියන්නේ පරාමත්ත කියලා කියන්නේ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් පරාමාසයක හිත. පරාමාස කරන දේට පරාමාස කියනවා. එතකොට අපරාමත්ත කියලා කියන්නේ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නිශ්චිත නොවිච්ච සීලයක් වෙන්නට ඕන. ඊට පස්සේ සමා විඤ්ඤූපසත්ත්‍ය. ඒ කියන්නේ බුද්ධාදී සත්පුරුෂයන් විසින් ප්‍රසස්න වර්ණා කරන ලද සීලයක් වෙන්නටත් ඕනේ. ඊට පස්සේ සමාධි සංවර්ධන. අමුතුවෙන් කමතහනක් ඕනේ නැහැ. මේ සීලයෙන්ම සමාධිය පිණිස පවතී. මේ ශාසනයේ හරියට සීලය රැක්කම දැන් ඔය සීලය රැකිනවා කියන කොටසටයි අපි අද කරන භවනාව කියන කටකත් නියම විදිහට අයිති මේ ශාසනය. සමාධිය කියන මට්ටම මේ ශාසනය ගණන් ගන්නේ ධ්‍යාන මට්ටමෙන්. එතකොට ඔය මනස අපි සංවර කරගන්න හදනවා කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලයටයි කියන්නේ මේක. එතකොට මේ සීලය සමාධි සංවත්තික වෙන ඔය කාරණා අට කියන එක පරිපූර්ණව පිළිසිදුව ලැබෙන්නේ සතර සංවර සීලිය හරහා විතරයි. එකකින් විතරක් ලැබෙන්නේ. අපි කියමු දැන් උපන් ලාමක අකුසල විතරකයක් සමහර විට හිතින් ඉවසුව අපේ මේ සිල්පදෝලෙන් එකක්වත් කැඩෙන්නේ නැති. සමාදම් වෙච්ච සිල්පදෝලි හොරකම් කරන එක, සත්තු මරණ එක, කාමී වර්ධ හැසිරෙන එක, බොරු කියන එක, රහමෙර පානය කරනවා කියන පංචිල් වලින් එකක්වත් කැඩෙනවද? රාගදී විතරකයක් ඇතිව නෑ. ඒ වගේ තමයි ප්‍රාතිමොක්ඛ සංවර සීලයෙන් මුකුත් කැඩෙලා නෑ. නමුත් මේකෙදි පරිපූර්ණ විඤ්ඤූ ප්‍රසත්ත, ඒ කියන්නේ සත්පුරුෂයන් ප්‍රශංසා කරන මට්ටමේ සීලයක නෙමෙයි තාම තියෙන්නේ. රාගදී අරමුණු විශේෂන මට්ටම. එතකොට මේ කාරණා අත ඉපදෙන්නේ අපිට. ඒක දැන් අපි කිව්ව ওই සීල්පාදයේ, ඒ සීල්පාදයේ රකින්නකොට අපිට ඉන්ද්‍රිය සංවර සීලෙත් තියෙනකොට. දැන් එතන ඇහෙන රූප, චක්ුණා රූපන් දිස්වා, සෝතේන ශබ්දන් සුත්වා, එතකොට ගහනෙන ගන්ධන් ගායිත්වා, ජීවහ රස සායිත්වා, කායන පොට්ටබ්බන් පුසිත්වා, මනස ධම්මන් විඳිත්වා. මේ අපිට සංවර වෙන්න තියෙන ආයතන, ඒ කියන්නේ ප්‍රදේශය පෙන්වනවා ගුත්වද්වාරය. එතකොට ඔන්න ඉන්ද්‍රිය සංවර සීලෙදී අපිට ඒ සීලය රකින්න ගියාම මේ උපන් ලාමක කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක, උපන් ලාමක අකුසල විතරක නාදිවාසයේ ඉවසන්නේ දයන්ති කරෝති. ඒ කියන්නේ නැති කිරීමට පොවනවා අනභවං ගමෙති මතු නූපදින් ස්වභාවයට පත් කරන්න වෙනවා ඈ එතකොට චිත්තම් පග්ගන්හති පදහත් හිත දැඩි කර ගන්න වෙනවා මෙන්න මේවා දුරු කර ගන්න කියන තැනකින් අපිට උත්සාහවත් වෙන්න වෙනවා ඔන්න එතකොට මේ ඒ වගේ මස්තමේ සීලයකට ආර්යයන් වහන්සේලා කැමති ඒ වගේ සීලයක් දැන් මනසත් එතකොට අහු වෙලා ඒ වගේ මත්තමත් එනකොට සමාධිය පිටික ඉබේමයි එන්නේ ඒ ආවරණීය ධර්ම කෙලස් දුරු වෙනවා උපෝපක කාම විතරක කියලා කියනොත් රාගී කියන පැත්තට හිටින්න. ව්‍යාපාද විතරක කියනකොට තරහව, දේශේ, පටිගේ මිස විතරක ඉවසන්නේ කියන වගේ තැන් වලදී. ඊට පස්සේ මේ ප්‍රාතිමොක් සංවර සීලය හරියට රකින්න නම් හරියට රැකෙන්න නම් ඉන්ද්‍රිය සංවර සීලිය උපකාරී දෙයක්. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය හරියට හිතන්න නම් සත්‍ය සම්පති සීලය තියෙනවා. සත්‍ය සම්පති සංග්‍රහ සීලය ආජීව පරිශුද්ධ සීලය. ඒ කියන්නේ දැන් ගිහියට නම් ආජීව පරිශුද්ධ සීලයට තියෙන්නේ නොකටයුතු වෙලනම් පහ. ඒ කියන්නේ ලේ තෙවරුණු ඇතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ දහම. එකයි සත්තු මරනවා, විස, වූ වර්ග, මද්ද්‍රව්‍ය, ආයුධ වගේ වෙළඳාම් කියන ලෝකේ සලු කාය කර්මයක් තියෙනවා නම් ඒ ටික අතහරින්න වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේලාට ඒ සිල්පදේ පෙන්වන්නේ කොහොමද? මිච්ඡා ආජීවයෙන් වැළකීලා සම්මා ආජීවයෙන් ජීවිතව ගන්න. ඒ කියන්නේ මේ තමන් බොහොම ගැහැමි පරිසරයකදී ලැබ දෙයින් සතුටු වෙනවා. එතකොට මේ ලැබෙන ප්‍රත්‍ය තුළ ලැබුණු දෙයින් සතුටු වෙලා අල්පේක්ෂ භවයේ ඉඳලා කටයුතු කරන්න ඕනේ කියන මට්ටමක් ලැබෙනවා ස්වාමීන් වහන්සේලාට. එතකොට වෙන්නේ මොකද්ද? එයාට මොන විදිහට හරි චීවර පින්නපත් සේනාසන කියන මේ සිව්පතේ හොයාගන්න ධර්ම උත්සාහය නැහැ. එතකොට ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන්. මොන විදිහකට හරි මේව හොයා ගන්න උනේ මට මේ වගේ සිවුරක් උනේ මට මේ වගේ ගයක් හදා ගන්න උනේ කුටියක් හදා ගන්න උනේ අපේ තේනාසනේ මේම හදා ගන්න උනේ කිව්වහම මට ඉන්ද්‍රිය බොහොම සංවරව තියාගන්න බෑ. ඒ සඳහා අපිට හරියට රොබෝ කෙනෙක් වගේ වෙලා තමයි වැඩ කරන්න වෙන්නේ. එතකොට අපිට ඕන විදිහට මේවා තියාගන්න හදනවා. නමුත් ලද දෙයින් සතුටු වෙන මට්ටමේ දැහැමි මට්ටමේ ළඟට පැමිණි දැහැමි දේ තුල යපිලා කරනකොට ඉන්ද්‍රිය සංවරයට උපකාරයි. ඉන්ද්‍රිය සංවරේ මගේට සාතුක සංග්‍රහ කිවිතු විසුපකා. ඊට පස්සේ සම්මා ජීවිකාව කරනවා, ලද දෙයින් සතුටු වෙලා කටයුතු කරනවා කියන කාරණාව ලැබෙන්නේ සති සම්නිශීලිය නැත්තම්. ඒ කියන්නේ සිව්පස්සේ පරිභෝග කරනකොට පමණ දැනගෙන අර මං කිය සීතස්ස පටිඝාතය උන්නස්ස පටිඝාතය කියලා මේ සීත නැසීම පිණිස උෂ්ණ නැසීම පිණිස මේ සිවුර පරිහරණය කරන්නේ කියන දැනකට අපි ආවහම අපි යන්නේ ලස්සන සිවුරක් හොයන්න, සිලින්දු සිවුරක් හොයන්න, ඒක කොහොම හරි උපදවා ගන්න ඕනේ කියන දැනක. ඒ එතන නුවණ නැති වුණොත් තමයි හොඳ සිවුරක් ගන්න මොනවා හරි දෙයක් කරන්න වෙන්නේ. ආජීවය අපිට දෙන්නේ. එතකොට තමයි ඉන්ද්‍රිය සංවර වෙන්නේ. එතකොට තමයි අපිට ප්‍රාතිමොක්ඛ සීලෙ පිහිටලා හිටින්න බැරි වෙන්නේ. මේ ධර්මතා හතර එක එකට උපකාරී වෙන්නේ. ඔය ටික එතකොට කෙටියෙන් ගත්තාම මේ සිල්පද ටික රැකෙන තැන මුල තියෙනවා මොකද්ද? සිව්පස්සේ පරිභෝග කරනකොට සිහිනුවණින් පරිභෝග කරනවා කියන ටිකෙන් මේ ඔක්කොම නිර්මාණය වෙන ලක්ෂණයක නැගතියෙනවා. දැන් ඔය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් ආහාරය ගැන වුණත් මහන්නේ මම පස් වෙන්නේ පරාජිකාවක් පනවනවා මේ භෝජනේ පමනෝදන වලන එකට පනවනවා. නමුත් කෙනෙක්ගේ ආහාරය නිසා මම ඒක කරන්නේ නැහැ කියන. මොකද එච්චර අනර්ථයක් වෙනවා නම් මේක ආහාරය නිසා කිනදෙනෙක් බුදුරජාණන් සුපනවනවා නේද? එතකොට ඒ වගේ ලෝකෙ ගොඩාක් දුරට මේ චීවර පින්ඩපාත සේනාසන කියන මේ ධර්මතා හතර මුල් කාරණාව කරගෙන තමයි අපි උදහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු ලෝකෙම ප්‍රගත්ම තියෙන ඔය හතර. ගිහි අය දිහා බැලුවත් අන්තිමට බලන්න ඔය හතර හදාගන්න ගෙවල් දුරවල් කොහොම හරි හදාගන්න කිව්වා. අන්තිමට ඒ සේනාසන කෘත්‍ය කරන්නේ. ඊට පස්සේ නොයෙක් නොයෙක් විදිහ මුන්න ඇඳුම් ඇඳ කිව්වා අන්තිමට ඔය චීවර කියන ටික. ඊට පස්සේ ආහාර පාන මොන මොන විදිහට බදලා හැදුවත් කිරෙන් හැදුවත් නොයෙක් නොයෙක් රස නංගුලින් දාලා හැදුවත් අන්තිමට පිණ්ඩපාතේ ඉවිදිකුන් ස්වාමිනාගේ පිණ්ඩපාතේ ගම ටිකමයි මිනිස්සු එක එක නම් ටික දාගෙන කරලා තියෙන්නේ. ඊට පස්සේ පූටි මුක්ත බෙහෙත් අධ්‍යය කියන තැනකින් බුදුසමහන්සේ දසතු කියනවනේ ඒ වගේ බෙහෙත්කින් කෙරෙන්න තියෙන ඒ ලෙඩ දුකට ඊගාවට බෙහෙත් හේත් කරගන්නවා කියන තැනකින් තමයි ඉතුරු කාරණා ටික ඔක්කොම වෙලා තියෙන්නේ. මුළු ලෝකෙම පැවැත්ම තියෙන්නේ ඔය හතර තුල විතරයි. ඔය හතර ජන නුවණ නැති හින්දා මුළු ලෝකෙටම කෙලෙස් ඇති වෙලා තියෙන්නේ. ඒකයි දැන් ගියක් හදනවා කියනකොට එයාට නුවණ තිබුණොත් ඇත්තටම ගයක් හදන්නේ ඇයි අපි? සීත නසා ගැනීම පිණිස, උෂ්ණ නසා ගැනීම පිණිස, මැටි මදුරු අවුසුලන් ආදී මේ ස්පර්ශයන්ගෙන් බේරීම පිණිස නේද කියලා වගේ තැනකින් ගත්තොත් එයාට මේ මං කියේ ගහක් යටකෙන් ඒ කෘත්‍ය වෙනවනේ. මේ පිටිනුත් මේ කෘත්‍ය වෙනම් කෘත්‍ය බලාගත්තොත් මෙයාට ලොකු මිගයක් ඕනේ නැහැ. නමුත් ඒ ටිකේ ගෙයක් හදන්නේ නැතිනම් ඒ වගේ දෙයක් හදන්නේ මේ සඳහායි කියන ටික නැති වුනහම එයාගේ මනස යන්නේ අපිට අලංකාර ලස්සන දෙයක් තියෙන්න ඕන වගේ තැනක. අල්ලපු ගෙදර කියන තත්ති දෙක ගෙයක් හදින් මාත් කොහොම හරි ණය වෙලා හරි තව අනුන්ගෙන් හොරෙන් අරගෙන හරි මාත් ඒ මට්ටමට හදන්නේ මොකද ගේ හදනවා කියන එකේ කෘත්‍ය කියනක අපේ මනස නොතිබුන නිසා. සේනාසනයක් වුණත් එහෙමයි. අපේ සේනාසනේ, අපේ පන්සල, අපේ විහාරස්ථානේ මේ විදිහට හදාගන්න ඕනේ. පිට කෙනෙක් අහුවත් නැත්තම් හොඳ නැහැ කියන දෙන ඊට පස්සේ කෙලස් ටික අපිට යෙදෙන්නේ. ඒක පැවිද්ද කියන්නේ ජීවිතේ බොහොම වර්තමාන සසර කෙලස් කියවා ගැනීමට අවශ්‍ය තැනටම එන්න වෙනව මනසින් අපිට. එතකොට මුළු ලෝකෙම ගත්තහම ඔය සිව්පසේ කියන තැනමයි අර රාහුල වගේ සූත්‍රෙ තියෙන්නේ. චීවරේ පිණ්ඩපාතේච සේනාගත පච්චේ සේනාසන ඒතේසු තණ්හම් මාකාසි මාලෝකම් පුනරාගම. චීවර පිණ්ඩපාත සේනාසන ඉලම්පස කියන මේ හතරට තණ්හ කරන්න එපා. ආපහු මේ ලෝකෙට එන්න එපා. මාලෝකම් පුනරාගම මේ ලෝකෙට එන්න එපා. ඒ කියන්නේ අන්තිමට මේ ලෝකෙට ඇවිල්ලා ආපහු ඇවිල්ලා තියෙන්නේ. මොකක් හින්දද චීවර පිණ්ඩපාත සේනාසන ඉලම්පස කියන මේ හතරට තියෙන තණ්හාව නිසායි කියන එක කියනවා. මේ එතකොට මේ හතර තියෙන තණ්හාව අපිට අඩු වෙනවා නම් ඒකෙන් මොන විදිහකට හරි මේ කාට මොන අවදක් අවාසියක් දුකක් වුණත් කමන්නේ මේක කරනවා කියන වගේ තැනකින් තීන්දු తీරන එන්නේ ඒක නුවණින් කඩුදු කරනවා. ඒ කියන්නේ ආශීවයේ පිරිසිදු පැවැත්මකට එනවා. නැත්තම් ඒකයි අනිත් කෙනාට වසවිස ටිකක් දීලා හරි තව සතෙක් මරලා හරි අනිත් කෙනා වෙඩි තියලා බෝම්බ ගහන්න පුළුවන් බෝම්බයක් හදලා හරි කමන්නේ කියන තැනකින් ජීවිතේ පවත්ව ගන්නවා කියන කාරණාව යෙදෙන මේ ටිකේ අවශ්‍යතාවය නුවණ යෙදුනහම ඒතර මේ ටිකේ නුවණ යෙදෙනකොට මේ වැරද්ද වෙනවා කියන එක වෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය සංවර කරනවා කියන එකේ තරම් අපහසුයි. එබඳු කෙනාට මේ සීලය රකින්න කියන පන්සිල් නම් බොහොම පහසුයි. පන්සිල් රැකෙනවා වගේ ওই ටික මේ වෙනකොට කියන දැනකින් අපි මේ සීලය ගැන දැනගන්න ඕනේ. අනිවාර්යෙන් පැවිදි හැටියට අර මං ඉස්සෙල්ලා කිව්ව කාරණා අටෙන් යුක්ත සීලය ගැන සඳහන් වෙද්දී එබඳු ලක්ෂණයන්ගෙන් යුක්ත වූ සීලය නිර්මාණය වෙන්නේ මෙන්න මේ ධර්මතා හතර තුලයි කියන කාරණාව තේරුම් අරගෙන මේ හතර පොළේම ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂේ ඉන්ද්‍රිය සංවරයේ ආජීව පරිශුද්ධ සීල ප්‍රතිසන්නිස්සීලයේ කියන මේ හතර පොළේම අපි සංවර විය යුතුයි හික්මිය යුතුයි කියන තැනකට එන්න ඕනේ. සීලය කියනකොට සීලයේ පතිට්ඨාය කියලා කියන්නේ පුළුවන් මට්ටම. සෙනා කෙනාට ඕකේ පුළුවන් ගිහියයටත් ඒ හතරම පුළුවන් මට්ටම් කියනවා. ඒ පුළුවන් මට්ටමට හෝ කරන්න කියන තැනකින් ඔන්න ඔතකොට තමයි ඔතෙන්තාවහම තමයි හරියටම ආර්ය ශ්‍රැංග මාර්ගයේ තියෙන සීලයට එන්නේ. ආර්ය ශ්‍රැංග මාර්ගයේ සීලය ගන්න ඕන. ආර්ය ශ්‍රැංග මාර්ගයේ සීලයේ තියෙන මොකේදද? ගිහි අය සමාදන් වෙන ආජීවස්තුමක සීලයේ තියෙන්නේ ඒ ටික. ඒ ටික මේකේ තියෙනවා. මේ ජීවිතේ. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ ටිකේ තියෙනවා. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ සම්මා ආජීව සම්මා කම්මන්ත සම්මා වායාම. නෑ වායාමයි තියෙන්නේ. සම්මා වාච සම්මා කම්මන්ත සම්මා ආජීව. සම්මා වාච කියනකොට සම්මා වාචාවට අයිති වෙන්නේ මොකද්ද? අර දැරදි හතර නොකරනේ. කේලං හිස් වචන පරස වචන කේලං බොරු කීම කේලං කීම හිස් වචන පරස වචන කියන මේ වැරදි හතර පරස වචන හිස් වචන කියන මේ වැරදි හතර නොකරන එක සම්මා වාචය. සම්මා කම්මන්ත කියලා කියනකොට අර කයෙන් කරන වැරදි තුන. ඊට පස්සේ සම්මා ආජීවය කියනකොට නිවැරදි ජීවිකාව. එතකොට දැන් මේ සීලයේ තුල ওই tikai සමාජීයත අපි ආජීව පරිසුද්ධ සීලෙන් ඒ ටික අනුග්‍රහය දක්වා ඊට පස්සේ ප්‍රතිමොක සංවර සීලෙන් කියනවා අර මොකද්ද සොරකම් කරන සත්‍ය මරණ ඒ කයින් කරන වැරදි ටික එතකොට වචනෙන් කරන වැරද්ද බුරු කීම ඒ ටික අතහැරෙනවා එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැම වෙලාවෙම පෙන්වන්නේ ඔය ගිහි කෙනෙක් සමාදන් වෙන්න ඒකයි ගිහි කෙනාගේ තන ඉඳලා පෙන්වන්නේ. ගෘහස්ථ කියන්නේ ගිහි ගෙදරක තියෙන ආජීවස්තමක සීලය කියලා. ඒ ආජීවස්තමක සීලයේ තියෙන කාරණා ටික පෙන්වන්නේ. ඒ ටික ඔක්කොම ලැබෙන්නේ අපිට මෙන්න මේ ටික. ආජීව පරිශුද්ධ සීලයත් එක්ක. එතකොට ඔන්න ඔය මත්තම සව පිටින් ගොඩා විස්තර තියෙන නමුත් දත යුතුයි සීලය කියනකොට මෙන්න මේ මත්තමක් ඕනේ මේ මත්තම තියෙන්න ඕනේ මේ මත්තම ඇති වෙච්ච තරමට ප්‍රතික කරගන්න ලේසි ඊට පස්සේ දැන් මෙහෙම සීලයක පිළිහිටපු කෙනා ඊට පස්සේ මේ සමත විදර්ශනා කියන ධර්මතා යුගනද්දව හෝ කලින් කලට හෝ නැතිනම් සමතේ වඩලා විදර්ශනාවට හෝ නැත්නම් විදර්ශනාව වඩලා සමතේ ලබා ගන්න හෝ කටයුතු කළ යුතුය. එතකොට එතනදී මම ඒ කාරණා දෙක මතක් කරන්නම්. එතනදී සමත කමටහනක් ගත්තාම දැන් මම මේ තම තමන්ට කරන විදියටම මතක් කරන්නම් ඒකේ. අපි කියමු ඉස්සෙල්ලාම අපි තේරුම් කරගන්න ඕනේ මේ භාවනා ගත්තාම කොටස් දෙකකට බෙදනවා චිත්ත භාවනා සහ පඤ්ඤා භාවනා කියලා. චිත්ත වැඩින භාවනාවක් තියෙනවා නුවණ වැඩෙන භාවනාවක් තියෙනවා. ඒතකොට චිත්ත භාවනා කියන එකට කියනවා අපි සමතය කියලා පඤ්ඤා භාවනාවට කියනවා විදර්ශනා කියලා. එතකොට මේ චිත්ත භාවනාව නැත්තම් සමතයත් විදර්ශනාවත් කියන ධර්මතා දෙක ගත්තහම ඉස්සෙල්ලාම අපි තේරුම් කරගෙන ඉන්න ඕනේ මේ ධර්මතා දෙක අපේ ජීවිතයෙන් යෙදෙන්නේ මොන මොන අවස්ථාවලද. මේ ධර්මතා ගැන දැනගෙන ඉන්න ඕනේ මේ ධර්මතා අපේ ජීවිතයෙන් යෙදී යුත්තේ මොන මොන අවස්ථාවලද කියලා. ඒ කියන්නේ හිත ගොඩාක් නොසන්සුන් විසිරිලා තියෙන අවස්ථාවකදී විදර්ශනා භාවනාව කරන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙන්නන්නේ ගින්නක් ඇවිලිලා තියෙන වෙලාවක. මුදුවට ගින්නක් ඇවිලිලා තියෙන වෙලාවක ඒක නිවන්ද ඕනේ කියලා නිවන අදහස තියෙනවා. නමුත් වියලි තන, වියලි කොළ, වියලි දර, වියලි ගොම දැම්මොත් මොකද වෙන්නේ? හවැවිලෙන් ඒ වගේ විදර්ශනාව දිකේ මේ සිත නිවා ගන්න ඕනේ කියන අදහස ඇති වුණා. විදර්ශනා කෙරුවොත් හවේට ඉතිරීම යන මොකද සංසිද්ධන්නේ. ඒ වගේ වෙලාවකදී ගින්නක් නිවා ගන්න නම් නිවා ගන්න ඕනේ අවස්ථාවකදී දාන්න ඕනේ මොකද්ද? අමු කොළ, අමු දර, අමු ගොම, ඒ වගේම දිය සහිත වාතයේ දෙන්නේ. එතකොට ගින්න නිවෙන. නිවිච්ච වෙලාවක නිවිල තියෙන දයක් අවුලවා ගන්න ඕනේ වෙලාවට අමු කොළ අමු දර අමු ගොම විය සහිත වාසි දාලා හරියන්නේ නැහැ. එතකොට දාන්නුණු වියලි තන වියලි කොළ වියලි වාතේ දීති. ඒ වගේ යම් වෙලාවක චිත්ත නිලියට හිත හැඟ වෙනවා. මේ හිත තියෙන්නේ හිත ධර්මතා දෙකක තියෙන්නේ. හිත විතක හිත විසිරෙනවා විතක හිත හැඟ වෙනවා. එතකොට මේ දෙක නැතුව සමව තිබ්බහම තමයි මේ උපේක්ෂයි කියලා කියන්නේ. එතකොට චිත්ත නිලියට හිත හැඟ වෙනවා. හිත හැඟ වෙන වෙලාවේදී සමත භාවනාවක් නොකළ යුතුයි. එතකොට හැඟවිත හිත තවත් හැඟ වෙනවා. අව කියන්නේ කිසියම් දෙයක් නොදන්නා තැනකට ගිය දැන් වර්තමානයේක ගොඩදුරට හිතන කිසියම් දෙයක් නොදන්නා තැනකට ආවම මාර්ගඵලයක් ලැබුවා වගේ කියන. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද ඔගේ චිත්ත නිලියට හිත හැඟවිලා. කින හොඳට තේරෙනවා දැන් කතා කරන යෝගී ගත්තාම සෝන්නහස අපිට නිින්ද ගිහිල්ලා හිටියෙත් නෑ. අවදියෙන්මයි හිටියේ. නමුත් මම කිසිම දෙයක් දන්නේ නැති දැනකටපත් වුණා කියන ඉතින් ටිකක් හරි වටිනාකමින් වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේකට මොකද්ද? සමාධිගත මනසක් ඇවිල්ලා සමාධිය පුන පුනා නැවත නැවත වඩනකොට වෙන ලක්ෂණය ඔය. එතකොට හිත හැඟ වෙනවා. ඒකෙන් මුකුත් වැඩගන්න බෑ. එයාට තේරෙන්නේ එයා දන්නෙත් නෑ. නිඳ ගිහිල්ලත් නෑ අවදියෙන් ඉන්නේ ඒකෙන් වැඩගන්න බෑ හිතේ. හිත හැඟවිලා. එතකොට හිත සමාධිගත කල්හි මොකද කරන්න ඕනේ? හිත හැඟවෙන්න නොදී අර දින්න අවුලුවන්ද වියලි තන වියලි දර වියලි කුල දානවා වගේ දැන් ඒකට වීර්ය කළ යුතුයි. ඒකෙදි බුද්ධංග හත දෙකට බෙදා ගන්න කියනවා. සති සම්බුද්ධංගයේ මේ දෙපැත්තටම උපකාරී කරනවා. විරිය සම්බුද්ධංගයේ ධම්මවිචේ සම්බුද්ධංගයේ ප්‍රීති සම්බුද්ධංගයේ කියන කාරණා තුනට මෙනෙහි කරනකොට හිත මේ කියන විදර්ශනා ඒ කියන්නේ හැඟවිච්ච හිත හැඟවෙන්න නොදී අවදි කෙරේ. සස්සදි සම්බුද්ධංගයේ සමාධි සම්බුද්ධංගයේ උපේක්ඛා සම්බුද්ධංග නිමිති වඩනකොට විසිරිච්ච සිත සංසිඳවන්න පුළුවන්. එතකොට තමන් මේ කාරණා මේ බුද්ධංග ධර්මයන්ගේ මේ සමත විදර්ශනා ඉගෙන ගත්තාම දෙකම ඉගෙන ගන්නද මේ ඊට පස්සේ තමන්ගේ ජීවිතයේ මේ අවස්ථාවේදී කළ යුත්තේ මම මෙන්න මේකයි කියන එක දැනගෙන කරන්නේ. ඒකයි මං කියන්නේ හිත ගොඩාක් හිතේ කතා කරන ගතිය වැඩි නම් දැන් තමන් දැනගන්න ඕනේ මේ වෙලාවේදී හිත සංසිඳෙන කමතහනක් ඕන. යම් කමතහනක් වඩලා හිත හොඳට නිමිති තියෙනවා නම් තවදුරටත් ඒකම කරන්න යන්න නැති දැන් වෙලාවේදී යෝනිසෝ මනසිකාරය විදර්ශනා කිරීම ගත යුතුයි. ඒ නිසා ඒකයි මේ කාරණා ජීවිත යොදා ගන්න තැන් දැනගෙන ඉන්නේ. දැනගෙන දැන් මේ ධර්මතාව දෙක ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒකෙදි සමත කියලා කියේ හිත සංසිඳුවන එච්චන් කරන නතර කරන කමඨහන. ඒ සමත කමඨහන් තියෙනවා 40ක්. 40න් කැමති එකක් ගත්ත හැකි. මම දැන් නිකමට ඒකෙන් එකක් කියනවා. අපි කියමු මේ කමඨහන ඊට පස්සේ දෙකට බෙදා ගන්න. ඔන්න හොඳට මතක තියාගන්න දැන් මේ කිනා කිනාට කරන මට්ටමම කියන්නේ. අපි කියමු දැන් නීවරණ ධර්ම දුරු කරගන්න චිත්ත සමතයක් ඇති කරගන්න කියන්නේ චිත්ත භාවනාවක් කරන්න හැටි මේ කියන්නේ. ඒකෙදි කමඨහන් 40ක් තියෙනවා. 40න් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා තියෙන විතර්ක ඌපසමය කරන සංසිඳවන එකම කමඨහන තමයි ආරම්භයේ ඉඳන්ම විතර්ක සංසිඳන මේ ආනාපාන සති කමඨහන. එතකොට ආනාපාන සති කමඨහනකට වගේ තැනකට හිත තබන්න පුළුවන් නම් හුරු කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. බණහන් දිවිලෙත්. ඊට පස්සේ ආනාපාන සති කමඨහනක් වගේ කමඨහනක් ගන්න. ඊට පස්සේ මේ සමත කමඨහන කොටස් දෙකකට බෙදා ගන්නවා. එක තැනක ඉඳගෙන ඉන්නකොට වැඩි වෙලාවක් ආශේවනය කළ හැකි, ඇසුරු කළ හැකි, පුරුදු කළ හැකි කමඨහනක් තෝරගන්නවා. ඊට පස්සේ නොයෙක් වැඩ කටයුතු කරද්දී උපකාරී වෙන විද්‍ය කමඨහනකුත් තෝරගන්නවා. අවශ්‍යම මේ ධර්මතා තෝරගෙන අපි නොකරන නිසායි මේ අපේ හිත සමාධියෙන් නැත්te ඒ කියන්නේ පැය භාගයක් විතර භාවනා කෙරුවට නැගිටිනකොට ආපහු ආකට යන නිසා මේකෙදි සාකච්ඡකාරී සක්කච්ඡකාරී ඒ කියන්නේ සකසහ කරන්න ඕනේ අත මෙහෙර කරන්න ඕනේ කියන ධර්මතාවයක් තියෙනවා. සතතයෙන් කරන්න ඕනේ නිතරම කරන්න ඕනේ. එතකොට සක්කච්ඡකාරී ඒක සකස වුමනාවෙන් කරන්න ඕනේ. ඒක සාකච්ඡකාරී සක්කච්ඡකාරී. එතනදී අපි කියමු දැන් එක තැන ඉඳගෙන ඉන්නකොට ආනාපාන සති භාවනාව වල හොඳට මතක තියාගන්න ඕනේ හැම කමඨහනක්ම වඩන්න පෙර උජුං කායම් පණිදාය පරිමුඛං සතින් උපර්ථපත විශේෂයෙන්ම එක තැනක ඉඳගෙන ඉන්නකොට විශේෂයෙන්ම ගන්න අනිත් කාරණාවලින් තමන්ට තාම හුරු නැත්තම් අපහසුනා මේ හුරු එක තැනක ඉඳගෙන එන හුරුව එනකොට අනිත් තැන් වලට මේ 107 වෙනි කිසියාගෙන කරන එකට එනවා. ආනාපාන සතියේ වඩනකොට අපි ඉඳ ඉගෙනගෙන තියෙනවා නාසිකාග්‍රහ මුඛ නිමිත්තේ පිට තබාගෙන ආනාපාන සතිය කමතහන කරන්න. ඒ විදිහට එක තැනක ඉඳගෙන දැනට එහෙම ගන්න භාවනා කරන හැම මොහොතකම සති නිමිත්තක හිත තියාගෙනම යෝනිසෝ මනසිකාරය කරන්න ඒ භාවනා මනසිකාරය කරන්න ඕනේ කියන තැන අවධාරණයෙන්ම ගන්න පළවෙනි කාරණය. ඊට පස්සේ අරගෙන සමන් සති නිමිත්තක හිත තියාගෙන සිහියෙන් භාවනා කරන්න ඕනේ. ඒක ඉස්සෙල්ලා අපි මේකෙදි මෙහෙම ක්‍රමයක් තියෙනවා මේ භාවනා කරන්න ඉස්සෙල්ලා අදාළ තව කොටස් ටිකක් තියෙනවා. අපි අර තුනුරුවන් සමා කරගන්නවා කියන කාරණාව අවශ්‍ය එකක් හැම වෙලාවෙම ඕනේ නැහැ. ඒ කියන්නේ ඔකට කියන්නේ අපි භාවනා පූර්ව කෘත්‍ය කියලා. මොකද මෙතෙන් තමයි පහුවෙන්නම් ඒක ගැන ටිකක් අපි මතක් කළ යුතු මෙහෙම සිද්ධියක් තියෙනවා. දැන් දහමේ දහම් න්‍යායක් තියෙනවා මේ ජීවිතය හෝ සසරදි හෝ යම් ආර්ය උපවාදයක් වෙලා තිබුණොත් ආර්ය උපවාදයක් වෙලා තියෙනවා නම් එයාට ධ්‍යාන අධිගම ලැබෙනවා. ඒක ධර්ම න්‍යායයක්. එතකොට මේ ආර්ය උපවාදයේ ඇති වෙනවා කියන එක ලෝකේ හරිම සියුම් කාරණාවක්. ඕනම කෙනෙකුට සුවල්ප ඇසිල්ලේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. මොකද ලෝකේ ස්වභාවය නොදන්න නිසා. ඒක වෙන්න පුළුවන් හේතුව තමයි මොකද්ද? මාළුවලම. අර කොක්කු කොකුණ ගාට කියලා මාළුවලනේ තග්ගල කොටන ගන්න ඒ වගේ නිදි කියලා. ඒක අවදීන් ඉන්න ඕනේ කියන්නේ මේ අරමුණේ ඔස්සේම හිත අරගෙන ආවේ නැතුවම තමයි ওই තීන විද්දට යන්නේ. මොකද ලෝකේ හතර දෙනෙක් ඉන්නවා. චතරම වික්‍රේ අඹපුමා පුද්ගලයා කියලා පුද්ගලයා හතර දෙනෙක් වෙනවා. අඹ වලට උපමා කරලා බුදුරජාණන්. අඹ තියෙනවා අමුයි ඉදිලා වගේ. ඉදිලා අමුයි වගේ. අමුයි අමුයි වගේ ඉදිලා ඉදිලා වගේ. ඒ වගේ ලෝකේ පුතුළු හතර දෙනෙක් ඉන්නවා. ඉදිලා අමුයි ඉදිලා වගේ කියන්නේ දැන් ඉදිලා හැටියට උපමා කරන්න බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. අමු හැටියට උපමා කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැහැ. කෙනෙක් ඉන්නවා ඉන්ද්‍රිය හරි ප්‍රසන්නයි. ඒ කියන්නේ ගමන අතපය හසුරන හැටි, කතා කරන හැටි, ඒ ඉන්ද්‍රිය පරිහරණය මේ ජීවර ධරණ හැටි හරි නුදුයි, කෙනෙක් ප්‍රසන්නයි. හැබැයි චතුරාර්ය සත්‍ය හැම තුට්ටක අවබෝධෙල නැ අවබෝධ කරගත්ත කෙනෙක්ගේ වගේ. මෙයාට කියන අමුයි හැබැයි ඉදිලා වගේ. එතකොට මෙන්න මේ චරිතයට කියනවා අමුයි ඉදිලා වගේ කියන අඹ වගේ. ඊට පස්සේ තව කෙනෙක්ගේ චරිතය තියෙනවා ඉරියව් හරි කර්කසයි. ඉන්ද්‍රිය සංවරයක් තියෙන්නේ නැහැ. සිහුරක් අඳින පළඳින මේකක් තියෙන්නේ නැහැ. සංවරයකට කතාබහ අතපයත් නැහැ. හැබැයි හුද්දට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා මේ ඉදිලා අමුයි වගේ හරියට. අර දහම අවබෝධ නොවිච්ච කෙනෙක්ගේ වගේ හරියට ඉරියව් කරනවා. තව කෙනෙක් ඉන්නවා ඉදිලා ඉදිලා වගේ. චතුරාර්ය සත්‍යයත් අවබෝධයි, ඉන්ද්‍රියත් බොහෝම ප්‍රසන්නයි. එයා ඉදිලා ඉදිලා වගේ. තව කෙනෙක් අමොයි අමොයි වගේ චතුරාර්ය සත්‍යයත් අවබෝධයක් නැහැ, ඉන්ද්‍රියත් කිසිම සංවරකමක් නැහැ. ඒ අමොයි අමොයි වගේ. දැන් අමොයි අමොයි වගේ එකටත් අපි රැවටෙන්නේ නැහැ. ඉදිලා ඉදිලා වගේ එකටත් රැවටෙන්නේ නැහැ. ඉදිලා මේ දැන් අමුයි ඉදිල වගේ තිබුණත් අපි රැවටෙන්නේ නැහැ. මොකද ඉදිල වගේ ඉන්ද්‍රිය සංවරය දැක්කම අපි පැහැදෙනවනේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ ඉදිල අමුයි වගේ තේන අඹ තියෙනවා. ඔන්න ඔතනින් අපිට ආර්ය උපවාදය ඇති වෙන්න පුළුවන්. කෙන හොඳට චතුරාර්ය සත්‍ය අවබෝධයි දන්නවා. නමුත් ලෝකෙ දිහා බැලුවාම තියෙන්නේ එහෙම දෙයක් නැති කෙනෙක් වගේ. අයියෝ එයාට මොන මේ දහම දෙයගේ හැටි මෙහෙම නෑව මෙහෙම කර කර ඉන්නේ. එයා කතා කරන හැටි බලන්නකෝ. එයා යන හැටි මෙහෙමනේ කිනු වගේ තැනකින් සුවදාාරිය පාට. අපි නොදන්නවා වුණාට එහෙම වෙලා. එතකොට එහෙම හෝ දැන් අර වෙන්නේ මෙගසාලා උපාසිකාව අර තමන්ගේ පියයි සුළු පියයි දෙන්න ගත්තාම පියා ගිහි ජීවිතේක හිටිය සුළු පියා ගිහි ජීවිතේක හිටියේ නෑ. ග්‍රහ්මචාරී වෙහිති දෙන්නම කලුරිය කළ සකදාගෙන ඉඳලා තෞතිසාව ගියා තුසිත ගියා. ඉතින් මේ කියන්නේ ග්‍රහ්මචාරී වීම හෝ නොවීම ඇති පළක් නැහැ වගේ තැනකින් තමයි උපාසකම්ම කතා කරන්නේ. ඇයි මේකට හේතුව කියලා. ඇයි දැන් කෙනෙක් ගිහි ජීවිතයකත් හිටියා. ගිහි ජීවිතයකත් ඉඳලා සිය බිරිඳලා එක්කත් ඉඳලා ඒ සකදාගෙන ඉඳලා මේ තුසිත අරයමුළු ජීවිත කාලෙම අවිවාහකව බ්‍රහ්මචාරී වෙ හිටියා ඉඳලා ඒ සකදාගම් වෙලා තුසිත. ඉතින් දෙන්නගෙම මත්තම එකයි. ඇයි මේකට හේතුව කියලා ඇහුවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ආනන්දහතරගම ආනන්දහතර සදනතේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ඊගාසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද නිකසාලා උපාසිකාව මොඩයි එයාට මේ ඉන්ද්‍රිය ගැන නෝන නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දෙනවා න්‍යාය. ආනන්ද ලේසියෙන් කිසි කෙනෙක් තීරණය කරන්න එපා ලෝකේ. ලෝකේ පුද්ගලයෙක්ව තීරණය කරනවා නම් මම හෝ මං බඳු වගේ කෙනෙක්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ හෝ බුදුරජාන් වහන්සේ වගේ කෙනෙකුට තමයි ලෝක කෙනෙක්ව තීරණය කරන්න ඕනේ. මොකද ආසය අනුසය දන්නා නුවණ තියෙන කෙනෙකුට විතරයි පිටින් බල්ල තීරණය කරන්න එපා කියන්නේ. එතකොට අතන උනේ අරයාගේ සීලේ වැඩි ප්‍රඥාව වැඩි. මෙයාගේ සීලේ අඩු ප්‍රඥාව වැඩි. ඒ හින්දා දෙන්න සමානයි. සීලේ අඩුයි වැඩි යන ප්‍රඥාව අඩුයි. සීලේ අඩු වෙන ප්‍රඥාව වැඩි. ඒ හින්දා සමානයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් වෙලාවක මේ ප්‍රඥාව තියෙන කෙනාට අරයාගේ සීලේ තිබුණා නම් මේ සීලේ තියෙන කෙනාට මෙයාගේ ප්‍රඥාව තිබුණා නම් මෙයාට මෙයා ජීවිතනොත් මෙයාට මෙයා ජීවිතනොත් හොයාගන්න බෑ කියලා. ඉතින් ඒකෙදි මේ ඉන්ද්‍රිය නානත්යෙන් වෙනස් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චරිත හයක්. මේ ලෝකයේ ලේසිකින් තීරණය කරන්න එපා කියලා. ඒ කියන්නේ අධික රාග තියෙන දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ පිරිහෙනවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ පිරිහෙනවා. අධික තරහ යන දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ පිරිහෙනවා, එක්කෙනෙක් පිරිහෙන්නේ නැහැ. අධික මාන්න තියෙන දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ පිරිහෙනවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ පිරිහෙන්නේ නැහැ. ඊට පස්සේ දුස්තිල දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ පිරිහෙනවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ පිරිහෙන්නේ නැහැ. සිල්වත් දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ පිරිහෙනවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ පිරිහෙන්නේ නැහැ. දැන් ඕකෙදී අපි රාගයේ තියෙන, ද්වේෂයේ තියෙන, මාන්නයේ තියෙන, දුස්තිල ඔය වගේ ටිකක් ගත්තොත් තීරණය කරන්නේ ඒ කාන්තෙන් පිරිහෙනවමයි කියන දැනකි. ඊළඟට රාගයක් නැත්නම්, බැරි තරහක් නැතිනම්, මාන්නයක් නැතිනම්, දුස්තිල බවක් නැත්නම් සිල්වත් වගේ තැනකින් තමයි අපි තීන්දුව తీරන ගන්න. නමුත් මේ පරියායෙන් පෙන්නනවා එහෙම ලෝකේ තියෙන ඇහෙන් බල්ල තීරණය ගන්න අමාරුයි යථාර්ථය කියන එකට. ඔයတိකෙදි මං කිව්වේ ඒ වගේ නොදන්නාකමින් ආහාරිය උපවාදයක් අපි අතෙන් වෙන්න පුළුවන්. මොකද ආහාරිය උපවාදය දැන දැන කෙරෙන එකක් නෙමෙයි බොහෝ දුරට. අපි සාමාන්‍ය කතා කරනකොට අයියේ ආත මොන තේරෙනවද වගේ තැනක් තිබුණා නම් ඇති. කාරණාව වෙනවා. ඉතින් එහෙම කාරණාවක් සසර දිහර වෙලා තියෙනවනේ ධ්‍යාන අධිකම ලැබෙන්නේ නැති නිසා. හැම වෙලාවෙකදීම භවනා කරන්ද ඉස්සර වෙලා එක තැනක ඉඳගෙන බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට නමස්කාර කරලා මේ ජීවිතේ පූජා කරන් පූජා වේවා කියලා හිතලා අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මේ හිත කය වචනය සුන්දරින් දැන හෝ නොදැන බුද්ධ ආදී සත්පුරුෂ උත්තමයන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට වැඩිහිටි ගුරුවරු දෙමව්පිය ආදී සත්පුරුෂ කාට හරි සම්කෘති ප්‍රදාද ප්‍රමාද දෝෂ වරදක් වුණා නම් මේ සීල දනාගම සමාව ලැබේවා කියලා හිතනවා. මොකද මේ හිතවිල්ල හිතීමත් එක්කම යම් ආහි උපවාදයක් කියන එකක් හරි. ආර්ය ඔව් ඒක තමයි මං කිය ආර්යයන් වහන්සේ නමක් වෙන්න ඕනේ. ආර්යයන් වහන්සේ නමක්ද නැද්ද කියන එක තීරණය කරන්න අපිට අපහසු වෙන්න ඕනේ. ඒ නිසා යම් වෙලාවක වෙලා තියෙන්න බැරි නෑ අපි යට. මොකද ලෝකයේ බැලු බැලමට දැන් තීරණය කරන්න බැරි එකක් නෑ. අපි මෙච්චර කාල හිතන ලෝකේ හිතන ක්‍රමය වැරදි කියන එක කියන්නේ මම මේ අර කාරණා ටික දෙන්නේ. මොකද ලෝකේ අපි තීරණය කරන්නේ හොඳයි කියන පැත්ත බලලා නරකයි කියන පැත්ත ඇසුරු කොල්ල හැම වෙන්න බෑ කියන වගේ තැනකින් අපේ දින්දු తీරණය එන්නේ. නමුත් යථාර්ථයේ තියෙන්නේ ඔහොම නෙමෙයි. මොකද මේ තාම ආශ්‍රව මත උනාට. ඒ නිසායි අපි මේ ටික කියන්නේ අපි නොදැන හරි වෙලා තියෙනවා නම් අපි මේක නිදෙන්න පුළුවන් කියන එක. ඒ විදිහට ওই ටික ඔහොම කළ යුතුයි භාවනා කරනකොට හැමදාම ඕනේ නෑ. හැම වෙලාවෙම ඕනේ නෑ. එක දවසකට එක දවසක් කළාම හොඳට නැති. බලපන්න පුළුවන්. අර උකට කතාවක් තියෙනවා මට මතක නෑ ඒක හරියටම කතාව කියන්න මතක නැති නිසා කියන්න බෑ. නමුත් අනුමානයක් නම් කියන්නම්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒක ඒ නංගෝ චරිත ටික මට මතක නෑ. හොඳට මං අහලා තියෙන කතාව. කොහොමරි බණ දහම් උගන්වන ස්වාමීන් වහන්සේ නමක් ගෝලෙන්ට උගන්වන්න ඉන්නකොට මේ කෞරහල් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ රහතන් වහන්සේ හේතුඵල ධර්මත යටද්ද නැද්ද කියන වගේ තැනකින් ප්‍රශ්නයක් ඇහුවාම මෙයා ඒකට උත්තර දුන්නා කොහොමද උත්තරේ වැරදි යටත් හරි නැහැ හරි කියන තැනට. ඒ දවස්සේ පහු කාලෙදී මෙයාට මේක තේරුණත් මෙයා මම මේක කියන්න ගියොත් මට ඒක හරි නැහැ කියන වගේ තැනකින් ඒක අපව හැදුවෙත් නැහැ. මේ අකුසලේ මේ එක වචනේ වැරද්ද බුද්ධාන්තරය කරනකන් ධමක අවබෝධ නොවෙන්න ආවරණය වුණා. ඊදාසේ අපේ බුදුරජාණන් වහන්සේ කහදි ඒ ඔය වගේ මෙයා යනකොට කවුරු හරි බණ උගන හොඳ දිග කතාවක් ඔක තියෙනවා. අහනකොට මේ වචනේ මතක් කියලා මෙයා අහලා තියෙනවා. අහනකොට ඒ රහතන් වහන්සේ හරියට උත්තර දුන්නාම ඒක අනුමෝදන් වෙලා අනේ මේ වගේ වැරදි අපිට දෙන්න පුළුවන් සසර දිහ ඇති දුනාන සමා වේවා කියලා හිතලා ඔන්න ඔය වගේ තැනකින් ඒකෙන් මිදලා එදාම රහත් වෙච්ච කතාවක් කියනවා. ඒකයි ඒකේ සම්පූර්ණ විස්තර ටික මට මතකmadı හොයා ගන්න පුළුවන් වෙයි. නෑ එතන මාර්ගඵල ලැබපු කෙනෙක් වෙන්න උනොත් ඇති අපිට වචනයක් වරදුනොත් ඇති. එතන ඒ ගුණේ තියෙනවා නම් එයාගේ හැටි මේ බලන්න කිසි සංවරකමක් නැ මොන දහමක්ද කියලා කිව්වනම් ඇති. ඒ ඇති ඒක. අර පෙන්වන්නේ ගුරුහාමුදුරුවෝ ගෝලහාමුදුරුවෝ යවිලා අර පින්දපස්සේ ගිහිල්ලා ගුරුහාමුදුරන්ට බඩේ අමාරුවක් ඇදිලා හම්බෙච්ච කැඳ ටික සේනාසනයට ගිහිල්ලා වළඳන් නැති එතනම කොටේ කිඳගෙන වළඳනකොට ගෝලහාමුදුරුව කල්පනා කරනවා මේ මොකද ලොක්කද මේ වයසට ගිය මනුස්සක තියෙන නොයෙක් මොනකම සේනාසනයට යනකන් ඉන්න බැරුණාද කියලා රහතන් වහන්සේ තමයි. ඒ දවසේ කල්පනා කරලා අරයන් සංගල දැක්ක මෙයාගේ හිත මෙයා හිත විතරක ඔබ කිසියම් අධිගමනයක් ලැබලා තියෙනවද කියලා අහන අර පොඩි හාමුදුර. ඔව් මම සෝවාන් වෙලා එහෙනම් ඉතුරු ඒවට උත්සාහවත් වෙන්න එපා කියලා. ආර්ය ඔබ විරමුකුත් හිතේ නැහැ. හිතේ නිකන් අර දකින්න දෙයින් විතරයි. මේ තියෙන නොහික්මුණු කමනේ වගේ තැනකින් හිතුවේ. දහමක් නැහැ කියන තැනකින්වත් දන්නේ නැහැ. එතකොට ඊට පස්සේ තග්ගල අරියට තේරුණා මේ මම හිතපු එකත් තේරලා ඊට පස්සේ ඇඳලා සමාව ගත්තා. අරත් මම මේක ගත්තේ මගේ මේ අසනීපය සඳහායි කියලා. අන්න ඒ වගේ. අහලා තියෙනවද මොකද? ඉතින් ඔය වගේ චූටි ඇසිල්ල වෙන්න පුළුවන් දේ. ඒකයි දැන් අපි හිතන තරමට අපි සමහරට හිතාගන්නේ ආරූපවාදී කියන්නේ දැන දැනම බයිනවා, දැන් බුදුරජාණන් වහන්සේට බයිනවා වගේ තැනක. එහෙමම විතරක් නෙමෙයි ඒකත් එක. ඒකත් ඒක කියන්නේ කියලා සෑහෙන. නෑ මම ওই ටික මතක් කළේ ගොඩක් දෙනෙක් දන්නේ අපි මේ භාවනා පූර්වස්ෘත්ති කියලා ඇයි මේ කරන්නේ. වෙන මොනවා හරි දෙයක් මං කියන කරනකොට තේරුම දැනගන්න. කියලා මෙන්න මේ වගේ කාරණා පදනම් වෙලා තියෙන්න පුළුවන්. ඒ තිබුණොත් ඒයන් දේවීම සඳහායි මේ කම්මාවරණ කියන. ඒ කියන්නේ අධිගමයක් නොලැබෙන්න තියෙන කාරණා හතරක් තියෙනවා. කම්මාවරණ, ක්ලේශාවරණ, ditthාවරණ, විපාකාවරණ කියලා. එතකොට දැන් උතෙන්දී කර්මාවරණයක් නැ කම්මාවරණ නෙවෙයි මෙතනදී ක්ලේශාවරණ. ඉතින් ආරියපෝඩි කම්මාවරණ. නියත ආනන්තරිය අකුසල කර්ම පහයි ආර්ය උපවාදී ඒවා කම්මාවරණ කියන තේරුම. එතකොට මෙන්න මේවා තියෙනවා අධිගම ලැබෙන්නේ. ඈ ඒ ක්ලේශාවරණ. ක්ලේශ වලින් ආවරණ වෙනවා. එතකොට දෘෂ්ටියක් තියෙනවා දෘෂ්ටි. ඊට පස්සේ විපාකාවරණ. කන් ඇහෙන්නේ නැති විදිහ ඉපදිලා ඇස්තේ නැතු වගේ ඉපදිලා වගේ නම් එයාට අධිකම ලබන්නේ විපාක ආවරණය. එතකොට ඒක තියෙන විපාක. ඔය වගේ ආවරණීය ධර්මතාව පහක් තියෙනවා අධිකම නොලැබෙන. ඔය ධර්මතාව පහෙන් නිරාවරණය වුණොත් තමයි අධිකම ලැබෙන්නේ. ඒකෙදි ඔය කියපු එක කේස ආවරණය හෝ කම් ආවරණ කියන දෙක එකකට අයිතිය. ඒ විදිහට සමාවත් කරගන්න බැහැ. පුරස් පිටි ගැතහනේ නෑ. ඊළඟට මේ ඔය මොන මොන විදිහට කොහොම කතා කිව්ව පූර්ව කෘත්‍ය කියන එකෙන් කරන කෘත්‍ය ටික ඕකයි කියන කාරණාව විතර දැනගන්න ඕනේ. ඒ ටික දැනගෙන ඊට පස්සේ අපි කියන්නේ දැන් සත්‍ය නිමිත්තක හිත තියාගෙන ඔන්න දැන් අපි ආනාපාන සති භාවනාව කරනවා. කියන්නකො සත්‍ය නිමිත්ත හිත තියාගන්න. හිත තියාගෙන හරි ඔක්කොම ඉතින් ඉස්සෙල්ලා වටපිට බලලා බලලා ඉවරලා දැන් ඉවරයි කියලා කියන්නේ. සූටි ඇකිලි එහෙම එහෙ බලන්න. එතකොට සති නිමිත්තේ හිත තියාගන්නවා. සති නිමිත්තේදී තමන් ඇස් දෙක වහලා හිත යොමු කරලා බලන්න නාසය ගාවට හෝ තොල් දෙක ළඟට තමන්ට හිතට හොඳට අහුවෙන ප්‍රකට වෙන තැන තම තමන්ට තේරෙනවා නාසයේද තොල් දෙකද කියලා. ඒ ප්‍රකට වෙන තැන හිත තබා ගන්න. ඒක හරියට මෙන්න මෙතනමයි කියලා තැනක් ඕනේ නැහැ. හිත තබා ගන්න හිත යොමු කරන්න විතරයි ඕනේ උපාය. ඒ හිත යොමු කරලා එතන දැනුම තියෙද්දීම හිත තියෙද්දීම සිහියෙන් අස්වාස ප්‍රස්වාස කරන්ද සිහියෙන් අස්වාස ප්‍රස්වාස කරන බව දන්නවා. දැන් මට මෙහෙම මේ ඉදිරියෙන් තියෙන පොත දිහා බලාගෙන මෙහිට හැකි ඉදිරියෙන් කවුරු හරි එහාට මෙහාට ගියොත් මම ඇහැ බලන්නේ හිත තියෙන්නේ සිහිය තියෙන්නේ පොත දිහාමයි. නමුත් නුවණින් දන්නවා මට පේනවා මේ එහාට මෙහාට යනවා. මේ පෙනීමම එතනට. එතනට හිතට පේනවා අස්වාස ප්‍රස්වාස වෙන බව. හොඳට තේරෙනවා. ඒ වගේ හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සත්‍ය නිමෙත්ත තුල තියාගෙන සීයෙන්ම අස්වාස ප්‍රස්වාස කරන. ඒනකට වැඩි වෙලා ඉන්න බෑ උන්න අහකට. ආයෙත් මතක් කළාම සත්‍ය නිමෙත්තට ගන්නවා. ඒක සත්‍ය නිමෙත්ත බැරි වෙලා අප්‍රකට වුණොත් ප්‍රකට නැත්තම් ඇඟිල්ල තියන්න මෙහෙම තොල් දෙකට හෝ නාසයට ඇඟිල්ල තිබ්බහම ඒ නාසය හෝ තොල් දෙක වැඩිම ගතිය වැඩිම තැන තේරෙනවා. එතන හිත තියාගෙනම අත ගන්නවා හද. ඔන්න දැන් එතකොට ඉස්සෙල්ලා හති නිමිත්ත එළඹ සිටියා. එහෙම ඉඳලා උන්නේ ඒ දැනුම ඉඳගෙනම සීයෙන් අස්වාස ප්‍රස්වාස කරනවා. කොහොම ටිකක් වෙලා කරනකොට හිත අහකට යනවා. ආයෙත් ගන්නවා. ආයෙත් උත්සාහවත් වෙනවා. ආයෙත් අහකට යනවා. ආයෙත් උත්සාහවත් වෙනවා. ආයෙත් අහකට. ඕ රණ්ඩුව තමයි. හරිද? එහාට යනවා ආයෙත් ගන්නවා. ඔහොම තමයි. ඒ කියන්නේ අර සරතු හතර හය දෙනා එහාට මෙහාට අදිනවා. නමුත් කණුවේ බැඳලා තියෙනවා. ආයෙත් ඇදගෙනම යන්න දෙන්නේ. ආයෙත් ඇදලා ගන්න. සමහර විටක මුල් කාලේදී සිතුවිලි වැලක්ම දන්නතු ගිහිල්ලා ඉවරලා මතක් වෙනවා. එතකොට හරි ආපහු දැන් මේ කාලේදී මතක් වෙන දැනෙන අරමුණු කිසිම දෙයක් අනිත්‍යයි කියලා බලන් දෙන්න එපා. කරන්න තියෙන හොඳම උපාය තමයි මොකද්ද? ක්ෂණිකව තමන් හිතපු දැනට එන එක. මේකෙදි මුකුත් ඉදර්ශන කරන්න යන්නේ. 10 මිනිත් හිත තියාගෙන සිහියෙන් අස්වාස ප්‍රස්වාසයට යොමු කරනවා. හිත අහකට ගියොත් ඒ ගැන මුකුත් අය හදන්නවත් යන්නේ. ඔක්කොම ආපහු මතක් කරලා මම මේ සිහියෙන් පිට නෙදින්නේ කියලා ආපහු ගන්න. ආපහු ඔය වගේ පුළුවන් තරම උත්සාහවත් වෙන ටිකක් කරන්න. ඉඳලා ඉස්සෙල්ලා මුල් වෙලාවේදී තමන්ට වැඩි වෙලාවක් හිත අල්ලගන්න පුළුවන් පහසු ඉරියව්වක කොඳ තියාගෙන තියාගෙන ඉන්න. දැන් මේ වගේ පුතුවකාරී කමන්නේ කොඳ ඍජුව තියෙන විදිහට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්වක ඉන්න. ඉරියව් හතරදී මේ කාලෙදී නිදාගන්න ඉරියව්ව ගන්න එපා. ඒක තීන මිද්දේට හිත ඉරියව්වක් ඒක ගන්න එපා. සත්‍ය නිමිත්තක හිත තියාගන්නවා. සීයෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. හිත අහකට යනවා. ආයෙත් මතක් කරලා ගන්න. ආයෙත් ඊටපස්සේ හිත දැඩි කරගෙන නැහැ. මේ වෙලාවේදී මම යන්න දෙන්නෙම නැහැ කියලා හොත් අවධානයක් ඇති කරගන්නවා. උත්සාහයක් ඇති කරගන්නවා. උත්සාහයෙන් තියාගන්නවා. ඉස්සෙල්ලට වඩා ඉන්නවා. ආයෙත් දැන් යන්න දෙන්නෙම නැහැ කියලා හොත් අවධානයෙන් ඉන්නවා. ආයෙත් ආයෙත් ගන්න. ඔහොම ටිකක් දුරට කළා. ඊට පස්සේ ආධුනික නම් විනාඩි 10ක් වගේ කරනකොට මේ නැගිටලා මේ සත් නිමිත්තේම හිත තියාගෙන ඉදිරියට අපහු වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් අර මං කිව්වේ සිහි ඇතුව සත් නිමිත්ත හිත තියාගෙන කකුල ඔසවනකොට ඔසවන බවක් දැනීම, ඉදිරියට ගෙනියන බවක් දැනීම, බිම තියන බවක් දැනීම මෙනෙහි කරන්න ඕනේ. ඒ ඉරියව්ව එක හිත අරගෙන යන්න. ඒ ගාව කකුලත් ඔසවන බව, ගෙනියන බව, තියන බවට දැනුම. ওই විදිහට විනාඩි 5ක් විතර 10ක් විතර සක්මන් කළා. ආයෙත් ඉඳ ගන්න. දෙගුණ සති නිමිත්ත අර වගේ හිත තියාගෙන ආයෙත් බහනවා. තේරෙන්නේ? ඒ හුරු නැති හින්දා දැන් මේ වෙලාවේදී එහෙම හුරු නැතිනම් මෙතන මේ කකුලේ අවධානයම ගන්න මෙතන නොගෙන ප්‍රශ්නයක් නෑ. පහු කාලෙදි මේ සති නිමිත්ත වැඩෙනකොට ඕනම ඉරියව්වක් මේ සිහියත් එක්කම කරන්න පුළුවන්. චුට්ටක්වත් වෙනසක් නැහැ. ඒ හුරු නැති හින්දා මේ සති නිමිත්ත ටිකක්වත් එළඹ සිටින්නේ නෑ කියන එකේ ලක්ෂණය. එළඹ සිටිනවා නම් මෙයාට යන්න තැනක්. මෙතන ඉඳගෙන තමයි හැම දෙයක්ම කරන්න පුළුවන්. හැම දෙයක්ම කරන්න පුළුවන් තැනට එන්න ඕනේ මෙතන ඉඳගෙන. තාම එතන ඉඳ මේ ස්ථානේ හදාගන්නයි මේ යන්නේ වාසස්ථාන. එතකොට ආපහු ටිකක් සක්මන් කරලා ඉඳ ගන්නවා. ඉඳගෙන අර විදියටම සති නිමිති හිත තියාගෙන ආනාපාන සතිය වඩ. දැන් විදර්ශනා මුකුත් කරන්නේ මේ සති නිමිති හිත තබා ගන්න දරන උත්සාහය හිත තියාගන්න හුරු වෙනවා දැන් කරන්නේ. හිත සමාධි කියලා කියන්නේ හොඳට හිත තියනවා නතර වෙනවා. ওই විදිහට ආපහු ටිකක් වෙලා උත්සාහවත් වෙලා ඒ ඉරියව් එපා වෙන්න ඉස්සර වෙලා නැගිටිනවා. නැගිටලා ආපහු ටිකක් සක්මන් කරනවා. සක්මන් කළා සක්මන එපා වෙන්න ඉස්සලා ආපහු ඒක නවත්තලා ආයෙත් මේ ආනාපාන සතියට එනවා. ඒක මේ විදිහටම 100ෙන් ආපහු කරනවා. ආපහු අහකට යනකොට ආයෙත් ආපහු ওই විදිහට විනාඩි 10ක් විතර කරලා ඉඳගෙන ඉන්න ඉරියව්ව එපා වෙන්න ඉස්සරලා නැගිටලා ටිකක් සක්මන් කරනවා. ඉඳගෙනම සක්මනේ මේ ආවරණීය ධර්මයන්ගෙන් හිත පිරිසිදු කරනවා. කලින් කලට අපි කියමු අස්ත සංවේග වස්තු නැත්නම් වීර්ය ඇති වෙන දේ ටිකක් මෙනෙහි කරනවා. ඒ කරන්නේ සති නිමිත්තේ ඉඳගෙන ආනාපාන සතිය වඩනවා. වඩලා හිතා මතාම ආස්වාස ප්‍රස්වාසයේ තියෙන හිත අයින් කරලා හිතා මතාම යෝනිසෝ මනසිකාරය කියන වීර්යයට මෙනෙහි කරන්න අරගන්නවා. ඒක ටිකක් හිතේ මෙහෙම නේද සසර. ඒ කියන්නේ සසර හිතුවට ඉපදින්ද වෙන එකේ ආදීනේ ඉපදෙන තැන් මේ තැන් වල උපදින්න වෙනවා කියන එක. මහලු බව, ලෙඩ රෝග, එතකොට මරණය, අතීතේ අනාගත වර්තමාන විඳපු දුක්, හතර අපායේ විඳින්න වෙන දුක්, මේ වගේ දුක් ටික ලෝකේ වර්තමානයේ පවා ආහාර පාන ටික පවා හොයාගන්න මිනිස්සු විඳින දුකක් වෙනවා. මේ දුක ඕවා ටික මෙනෙහි කරන මේ වගේ දහමකට උත්සාහවත් නොවුනොත් ඇත්තටම අපිට මේ ගැන සැලකිල්ලක් නැහැ. කවුරුවක් කළා කියලා අපි මිදෙන්නේ, අපි බේරගන්න කෙනෙක් නැහැ නේද කියලා. ඒ වගේ තමන් ඔකෙදි කියන්නේ ප්‍රග්‍රහ කළ යුතු කියන්නේ ප්‍රග්‍රහ කළ යුතු, නිග්‍රහ කළ යුතු කියන්නේ නිග්‍රහ කළ යුතු. මේ හිතටද අනිත් කෙනෙකුට වගේ මේ හිත ඔසවල තැබිය යුතු කියන්නේ ඔසවල තැබිය යුතු, නිග්‍රහ කළ යුතු කියන්නේ හිතට නිග්‍රහ කළ යුතු. තව පුද්ගලයෙකුට ගනුදෙනු කරනවා වගේ සිද්ධියක් මේ තියෙනක. එතකොට හිත මේක කළාම කියනකොට උඹ ඔය කරන්න හදන මේක නේද කියලා තමන් අනිත් කෙනෙකුට බලනවා වගේ වෙනගන්න. එතකොට ඒ වගේ හිතට වීර්ය කළේදී උඹ මේ ධහමට උත්සාහවත් නොවුනොත් ලෝකෙට බොරු කරන්න පුළුවන්, නමුත් උඹට බොරු කරගන්න බෑ. උඹ මේ ටිකෙන් මුදෙන්නේ නෑ කියන වගේ තැනකින් තමන් තමන්ට අවවාද කරගන්නට ඕන. එහෙම කළා ආපහු සති නිමිති හිත තියාගන්න. හිත තියාගෙන ආයෙත් ආනාපාන සතිය වඩන. මේ විදිහට වඩලා ඉඳගන්න මේකක් වනේ මාර්ය මාර්ග කරන. ඕකට කියනවා සබ්බත්තික භාවනා. සියලුම අර්ථය සිද්ධ කළගෙන භාවනාව. සතින්ට පහම් පිටුවේ සබ්බත්තිකම් වදාන් වහන්සේ සියයේ සියලු අර්ථය සිද්ධ කළගෙන ධමයක් කියලා කියන බුදුරජාණන්සේ දේශනා කරනවා. ඊට පස්සේ නැගිටට පස්සේ දැන් අර ආනාපාන සතියේ සති නිමිති හිත තියාගෙන වඩන්න හුරු වුණානේ ටිකක් අපි. ඒ හුරු බව, හුරු ගතිය, හුරු බව අරමුණු කරගෙන හිත එතෙන්ට ටිකක් තියාගෙන වැඩ කටයුතු කරන්න උත්සාහවත් වෙනවා. එහෙම බැයි නම්, තාම එහෙම හුරුව නැතිනම් සති නිමිති ඉඳගෙන කරන්න බලන්න. තාම එහෙම හුරු නැත්නම් සති නිමිති අත්හැරුණාවේ බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය කියන මේ කාරණා හතරෙන් මාර්ය මාරුට එකක. තව පැත්තෙන් ගත්තහම කුමන හෝ කුසල මානසිකාරයක ඉඳගෙන ජීවිතයේ පැවැත්මට කටයුතු කළ යුතුයි. පින්දපාත යනවා නම්, දානෙට එනවා නම්, වැසිකිලි කැසිකිලි යනවා නම්, සිවුරු පිළිකර ටික හොදනවා නම්, මෙදුල්ලගේ අතු ගන්නවා නම්, කුටි අතු ගන්නවා නම් වගේ තැන්වලදී අර වගේ ටික ටික හරි යෝනිසු මානසිකාරය පවත් ගන්න ඕන. මොකද බාහිර කටයුතු කරද්දී හිත සංවර කරගත්තොත් තමයි එක තැනක ඉඳගෙන යමක් කරගන්න පහසු, හිත අල්ලගන්න පහසු. එක තැනක ඉඳගෙන ඉන්නකොට ඒක උත්සාහයෙන් සිහිය අල්ලගත්තොත් තමයි බාහිර කටයුතු කරනකොට හිත අල්ලගන්න පහසු. මේ දෙපැත්තට උපකාරීව තියෙනවා. මෙන්න මේ විදිහට කරනකොට මේ හිතේ කතා කරන ගතිය අඩු වෙනවා, නීවරණ ධර්ම දොඩට දුරු වෙනවා. දවසින් දවස සමන්ත හොඳට තේරෙනවා. හැබැයි මේ හිත වඩනකොට ලැබෙන කුමන අත්දැකීමක් හරහාවත්, කුමන වෙනසක් තේරීම මතවත් තමන් පිරිහුණා හෝ විශේෂයකට ගියා කියන කාරණාවට යන්නේ නැහැ. මේ චිත්ත භාවනාවක්, මේ හිත වැඩීමේ භාවනාවක් මේකලේ. ඒ කියන්නේ මේ මොන අත්දැකීම හිත හැඟවිලා තියෙන්න පුළුවන්, නැත්තටම නැති වෙලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එක එක දේවල් තේින්න පුළුවන්, එක එක දේවල් ඇඟට දැනෙන්න පුළුවන්. මොන දෙයක් වුණත් මේ අධිගමයක් එහෙම ලැබුණා ලැබියගෙන එනවා ඒ කතාවක් නෑ. මොකද මේ චිත්ත භවනාවක් කළේ, හිත වැඩිවීමක් විතරයි කළේ. මේ හිත වැඩනකොට වැඩෙන හිතක ලක්ෂණ වෙනස් වෙන්න ඕනේ. එහෙනම් අපි හිතුව මට්ටමට වඩා කවදාව නොදන්න නොදැක්ක පරිසරයක් අපිට අත්විඳින්න දෙයි. නොදන්න නොදැක්ක අත්දැකීම් ලැබේ. ඒක මේ අද අපි ඉන්න මට්ටමට අහඹ වුණාට මේ ප්‍රතිපදාවට අහඹ එකක් නෙමෙයි. කරගෙන යනකොට දැන් අපි මේ ආහන්න මේ ටිකේ මොන විදිහට කටයුතු කර කර හිටියත් අපි වෙන කොහාට හරි යනවනම් මේට වඩා වෙනස් පරිසරයක් අනිවාර්යෙන් පේනවාමයි නේ. ඒ වගේ වෙනත් අත්දැකීම කයට හෝ හිතට හෝ දැනෙනවා නම් ඒකෙන් සතුටු වෙන්න මේ කරන ක්‍රමය, ඒ කියන්නේ හිත වැඩෙනවාමද කියන එක දැනගන්න තියෙන එකක් මිසක ඒකෙන් සතුටු වෙන්න ඕ. ඒ පේන අරමුණෙන් බය වෙන්න හෝ තියෙන එකක් නෙමෙයි. බය වෙන්න හෝ නිර්භය වෙන්න හෝ සතුට වෙන්න හෝ දුක් වෙන්න හෝ කාරණා ඉපදිලා නැහැ. එතකොට සතුට වෙන්න හෝ දුක් වෙන්න හෝ බය වෙන්න හෝ නිර්භය වෙන්න හෝ කාරණා එකක්වත් ඉපදිලා නැහැ කයට හෝ මනසට දැනෙන්නේ දැනුම් මත. මොකද මේක ගොඩාක් දුරට කරගෙන යනකොට ලුකු වෙනස්කම් දැනෙනවා. සමහර විට මේ ඔක්කොම කැරකෙනවා වගේ පේන්න පුළුවන්. හිතන්න බෑ මේ කලන්තේ වගේ හැදීගෙනව භාවනා කරදි. නැත්තම් අපිව කැරකෙනවා වගේ තේරෙනවා. මේ අතපය මෙව කැක්කුම් වගේ එන අවස්ථාවන් තියෙනවා. නැත්තම් උඩ යනවා වගේ දේවල් තේරෙයි. එතකොට ශරීරේ මහත් වෙනවා වගේ තේරෙයි. ওই නොයෙක් අද්දකින් තියෙනවා. තමන් ඒව කිසි දෙයක් ගණන් ගන්නේ තමන්ගේ කමඨහන කරන එකයි. ඒ දැනෙන එහෙම භවනා කරනකොට දැනෙන කිසිම අද්දැකීමක් ඇත්ත කරගන්න එපා. ඊට පස්සේ මේ ඇහැට හීනෙන් පේනවා වගේ නොයෙක් චිත්තජ රූප පේන්න පුළුවන්. බුද්ධ පින්තූරෙන්ද පුළුවන්, යක්ෂයෙන්ද පුළුවන් කියලා ඒ වගේ රූප පේන්න පුළුවන්. ඒ කිසිම දෙයක් ඇත්ත කරගන්න බෑ තමයි යන ගමන. මොනවා ඈ
නරකමක්
නැහැ. ඒ මොකද
වරදක් නැහැ.
ඒ හැටි හිතේ හීනෙන් පේනවා වගේ දැන්ද හැම විතර්කයකම චිත්තජ රූපයක් තියෙනවා. මෙහි මේ පංචායතනේ අවදීන් නිසා ආලෝක පරාවර්තනය නිසා ඒ චිත්තජ රූපේ ප්‍රකටන අපිට මේ ආයතන ටික වැහිලා පංචායතනේ අක්‍රිය වෙලා නිසා ඒ චිත්තජ රූප ප්‍රකටයි රැට. ඒකට හීන කියන්නේ. නැත්තම් දැන්ද හැමෝම අපි හීන දැකලා තියෙනවා. මේ දැනුත් තියෙන. හිත සමාධි වෙනකොට ඒ චිත්තජ රූප ප්‍රකටයි ගවන්න. මේ ඇහැ කරගෙන ඉන්නකොට මෙහෙ පේනවා වගේ පේන. මෙහෙ තියෙනදී අපිට පේන්නේ මෙහෙ වගේ. මේ මිනිස්සු සමහර සාරවල් තියෙන මට හොඳට තියෙන සමාජය තමයි මම මේ දවල්ට මෙහෙම බලාගෙන ඉන්නේ. හරියට පේන්නේ මෙහෙ පේනවා වගේ. හොඳට තේරෙනවා. ඒ කියන්නේ දැන් අපිට හැම වෙලාවෙම සිතේ අත්දැකීම අපිට හම්බ වෙනකොට හම්බ වෙන්න දෙන්නේ මෙහෙන් වගේනේ. එතකොට ඒ කිසිම දෙයකින් ඒකයි මං කිව්වේ සමන් තාම මහා විශේෂණයකට දෙයක් කළා නෑ මේක. මේ චිත්ත භවනාවක් කළේ. තව ප්‍රඥාව සිත්තු වෙලාවත් නෑ. මාර්ගඵල කියන්නේ හැම වෙලාවෙම ප්‍රඥාවෙන්දක ප්‍රඥාවෙන් ආශ්‍රයක්ෂය වෙන්න ඕනේ සිද්ධිය. එතකොට ඒ නිසා හොඳට තේරුම් කරගන්න ඕනේ හිතට මොන රූපයක් දැක්කත් ඕනනම් මේ ඒක ගසලා දාලා ඒක ගණන් ගන්න නැතුව මෙනෙහි කරන්නවත් යන්න දෙයක් නැහැ. මොකද එහෙම ගියොත් ඊගාවතර තග්ගාල තේරේ අපිට ඒක බින්දුවක් ඒක චුට්ටක්වත් නැහැ කියන්නේ. ඒක ඇත්ත වුණොත් ඊට අනුව තමයි ඔක්කොම එන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දරියලා එන රූපය ඇත්ත වෙලා හිතුවත් අම්මෝ යකෙක් වගේ කියලා ආයිගාවට යකෙක් වගේ හිතුවේ නීවර ධර්ම අඩු වෙනකොට හිතන හිතනක පේනවා. දත් දෙක ඉතරහට කියලා කැරකිලා තියෙන යකෙක් වගේ ආ ඒ විදිහට එනවා. දැන් හිත නැති කඳක් වගේ යකෙක් ආව ඇතුළෙනුත් හිතෙනවා. හිතන කියනවා. එහෙම එකට හිතෙනවා. එතකොට හිතන්නේ ඇත්තටම භවනා කරන්න ගිහිල්ලා මෙහෙම දේවල් ඇවිල්ලා එයා බය වෙලත් නැගිටලා ඇවිල්ලා කියලා. අන්තිමට මොකද මේ චිත්‍රපටි බලලා මේ ඩ්‍රැකියුලා චිත්‍රපටිය බලලා මේ බය වෙලා තියෙන මනෝ. ඒ කියන්නේ මනසින් උපද්දන දේවල්. එතකොට ඒ නිසා ඒවත් හොඳට තේරුම් කරගන්න ඕනේ, දැනගන්න ඕනේ. මේ බය වෙන්නව දැන්නම එන්නේ නැහැ. ගොඩාක් හොඳට හිත වැඩුණාමයි මේ මට්ටම් එන්නේ. මේ ඒද සාම මේ ශාසනයේ සමාධිය කියන්නේ. ඔය මට්ටමට ඇවිල්ලා. එතකොට ඔය මට්ටමට සමාධිය කියන්නේ. ආම සිහිය සමාධි වඩනවා. මේ ධ්‍යාන මට්ටමට මෙන්න ඕනේ මේ ශාසනයේ සමාධිය කියන්නේ. ඊට පස්සේ අර විදිහට ඉරියව් පරිහරණයේදී වෙනමත් ඉඳගෙන ඉන්නකොට ඒ සති නිමෙත රීතියගෙන ඒ කමඨහනේ ඉන්නවා. ආපහු කමඨහන කරනකොට ඒ කමඨහන දෙනවා. ඊට අමතරව සක්මන් භාවනාව කරනවා. වීර්යයට මෙනෙහි කරනවා. කියලා ඔන්න ඔය වටපිටාවම දැනගන්න ඕනේ. මේ චිත්ත භාවනාව කරනකෙන හිත හසුරුවන්නේ මෙන්න මෙහෙම. මේ වඩන කමඨහන සමතේක වුණත් එපා වෙන්න නොදී මධ්‍යස්ථව තියාගෙන චාටු කරගෙන කරගන්න තමයි දැනගන්න ඕනේ. ඊට පස්සේ සති නිමිත්ත හිත තියාගෙන ඕන තරමක් වෙලා ඉන්න පුළුවන් කියන තැනකට එනවා. සති නිමිත්ත හිත තියනවා කියනකොට හිතන්න එපා. ඒ සිවුන් විතර්කයක්වත් හිතෙන් නැති මට්ටමේ ඒකග්ගතාවයක් තියෙන්නේ කියන. එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ මේ ධ්‍යානත් හොඳට වැඩුණාට පස්සේ. ඒ කියන්නේ මේ සති නිමිති හොඳට හිත තියාගෙන ඉන්න පුළුවන්, හිත තියාගෙන ඉන්න පුළුවන්. ඇතුලෙන් සියුම් 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 විතරක පහළ වෙනවා. නමුත් හිත ගලෝගෙන කඩාගෙන යන්නේ Taman තුලම හිත රැඳිලා තියෙනවා. කියන මට්ටමට ආවම විදර්ශනා කරන්න සුදුසුයි. කියන සති නිමිති ඕන තරම් ඉන්න පුළුවන්, තියාගෙන ඉන්න පුළුවන්. මොකද කිව්වේ? ඒක ඉතින් දර්ශනා කරන හැටි තමයි මම කිව්වේ. මේ විලව් වල වල ඉන්නේ. ඉස්සර කිව්වත් හරියන්නේ නැහැ. ඒකට තමයි ඇස් දෙක වහගන්න කියන්නේ. ඔය ඇස් වහගන්නවා කියන කාරණාවෙන් හරි යමක් අපිට ගන්න. ඉන්ද්‍රිය සංවරය එක අපිට. මේ මොකද එතකොට අනවශ්‍ය දේ පෙවුනහම හිත ඉබේමයි නිතති යොමු වෙනවා. ඇස් දෙක වහගත්තාම අපිට දැන් මේ ඇහෙන වචනයට විතරක් ගන්න පුළුවන් විදිහට ඉන්ද්‍රියත් සංවර වෙලා. කියන්නේ බලන්න ඉබේ ගැටිලා අරමුණ යන්න තියෙන ඉඩ නැහැ නේ. ඒ වගේ ඉන්ද්‍රිය සංවරය කියන එක මේ වගේ තැනකදී උපහාය වෙන්න ඕන. දැන් නැතිනම් ඉබේමනේ අපිට හිත යන්නේ ඉබේම. අපි අපේ දුබලකම දැනගෙන අපි රැක ගන්නවා. ඊට පස්සේ ඇස් දෙක වහගෙන නිදා ගන්න යන්නද? නමුත් එතෙන්දී අපිට තේරෙනවා නම් මේ පරිසරයේ ඉබේ දැනෙනවා මට. මේ ගහන්නේ අහකට යනවා කියලා ඒ වෙලාවේදී අපි ඇස් දෙක වහගෙන හරි බලන ටික අහනවා. එතකොට ඇහැ නිසා ඇතිවෙන යම් අසංවරකමක් තියෙනවා නේද? ඒකනේ. ඇහැ සංවර කරගන්න අපිට අදාළ කාරණාව ලැබෙන විදිය. ඒ වගේ සුරු වෙන්න ඕනේ ඒක. එතකොට මං කිව්වේ අර දැන් සති නිමිත්ත තුල හිත තියාගන්න පුළුවන් මට්ටමට එන්න ඕන. තියාගන්න පුළුවන් කියනකොට අර ඇතුළත සියුම් 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 හිතෙන ගතියත් හිඳිලා කියන මට්ටමට එන්නව තව තියෙනවා. නමුත් සති නිමිත්තේ ඉන්න පුළුවන් කියන කම. ඔන්න ඔය මට්ටමට ආවහම ආරම්භු විදර්ශනා කරා. එතකොට විදර්ශනාවට ගන්න ඉගෙනගත් දර්ශන හැම වෙලාවෙම විදර්ශනාවට ගන්න ඕනේ මොකද්ද? විදර්ශනා කළ යුතුයි අන්වේ ඥානය ඇති වෙන විදිහට අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයම එකට කැටි වෙන නුවණකින් විදර්ශනා කළ යුතුයි. එක අරමුණක් බලනකොට තව අරමුණු සිහි වෙන්න පුළුවන්. මේ සති මිනිත්තු හිත තිබුණ තව අරමුණු සිහි වෙන්න. සිහි වුණාට ඒව නොසලකා හැරලා විනාඩි 5ක් 10ක් හරි ඒ ඇතුළත තව විතරක යන්න පුළුවන්. අර එකම අරමුණ පොලිස් කළ යුතුයි. උදාහරණයක් හැටියට දැන් අපිට සිහි වුණා ගෙදර කියලා. Taman ඔය බන දහන් අහගත්ත විදිහට උපමා උපමෙය තමන් ළඟ තියාගන්න ඕන. දැන් gedara කියලා අපිට සිහි වෙනකොට සති නිමිති හිත තියාගෙන ආනාපාන සතිය වඩ වඩ හිටියා. එතකොට gedara කියලා සිහි වෙනකොට දැන් හිතා මතාම අර සති නිමි ආනාපාන සතියද තියෙන සිහිය අතහැරියා. gedara කියලා සිහි වෙච්ච අරමු. එහෙම නැතිනම් gedara අම්මා යාළුවා කියලා ඔය වගේ සිතුවි වැලක් ගියොත් වැල ගලවලා ගන්නවා ඒකේ. හරිද? සිහි කරනවා ගෙදර. මේක මනස තුලම හටගෙන මන ස්පර්ශෙන් හටගත් එකක් කියලා හිතනවා. මන ස්පර්ශෙන් හටගත් එක මන ස්පර්ශ නැති වෙන එකක් නෙමෙයි ගෙදර කියන්නේ. වචන විතර නෙමෙයි අර හැඩේ එක්කම බලන්න. හැම වෙලාවෙම අහේතුක අවස්තුක ස්ථානයේ විදර්ශනා වැඩිමක් වෙන්නේ. ඒකයි මානසිකාරයේ ඌහන ලක්ෂණය ප්‍රඥාව ඡේදන ලක්ෂණය කියලා කියනවා. මානසිකාරයෙන් අරමුණක් අල්ලාගෙන ප්‍රඥාවෙන් හිඳින්නවා. ඔකට පෙන්වන්නේ ගොයම් කපනවා වගේ. එක අතකින් ගොයම් මිට අල්ලගෙන දැකැත්තෙන් කපනවා. අල්ලා නොගෙන කපන්න බෑ දැකැත්ත ඇදලා. අල්ලාගෙන හිටියද කැපුවේ නැත්තම් කැපෙන්නේ නැහැ. දෙකම වෙන්න ඕනේ. ගොයම් මිට මෙහෙම කරලා අල්ලගත්ත එක අතකින් ඊට පස්සේ කපනවා. ඒ වගේ ඒකයි අල්ලා ගන්න එකට කියන මානසිකාරයේට ඌහන ලක්ෂණය. මානසිකාරයක බලින් නිමිත්ත කල්ල ගන්න. ඒ දවස්සේ ප්‍රඥාව ඡේදන ලක්ෂණ ප්‍රඥාවේ මේක කෙලෙස් හිඳින කියන එක. ඒකෙන් කිව්වේ අල්ලන්නේ නැතුව දැකත් ගුවන් ගුරුට දාලා ඇද්දට හරියන්නේ නැහැ. ඒ වගේ අරමුණක් ගන්න නැතුව හැම දෙයක්ම ඔක්කොම හැම දෙයක්ම අනිත්‍යයි නේද, හැම දෙයක්ම ඉතින් මේ දුකයි නේද වගේ කියන තැනකින් හිතුවට ඒක ජීවිතේට වදින්නේ නැහැ. ඊයේ දෙන්නේ නැත්තම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියතිය හිතුවට ඒක සත්‍යයනාවක් සත්‍යනාව සත්‍යයනාව නිසා සමතයක් වෙයි. සියලු දෙහිම අනිත්‍යයි හැම දෙයක්ම නැති වෙනව නේද කියලා හිතුවහම හිතපු නිසා සමතය. මෙහි විදර්ශනා කෘත්‍ය වෙන්නේ. කෙලස් කැපෙන්නේ. හැම වෙලාවෙම අරමුණක් අල්ලගෙනමයි හිඳින්න ඕන. ඒක තමයි මම කිව්වේ දැන්. ගෙදර. මොන තග්ගල් හිතින් අල්ලගත්ත ගෙදර කියන්නේ. අරමුණ. දැන් ඒ අරමුණේ තියෙන කෙලෙස් ගතිය. කෙලෙස්ේ තමයි මොකද දැන්? නිත්‍ය සංඥාව කියලා ගන්නු දකින්න පෙර දැක්කට පස්සේ දකින්න වෙලාවෙදිත් ඇති gederක් තියනවා කියලා බාහිර නිමිති ඇති කරලා තියෙනවා. ওই නිමිති තිබුණොත් තමයි සසර උපදින්න වෙන්නේ. බාහිර ගයක් දොරක් අම්මා තාත්තා ඉන්නවා කියලා නිමිති තිබුණොත් සසර උපදින්න වෙනවා. ඉතින් ජරා මරණ දුකටපත් වෙන්න වෙනවා. කෙටියෙන් ගත්ත අපි ධර්මයෙන්. ජරා මරණ දුක නොවෙන්න නම් නොයිපදෙන්න නිමිති නැති වෙන්න ඕනේ. එහෙනම් බාහිර නිමිති නොහිටින විදිහට තමයි දැන් විදර්ශනා කරන්නේ. ඒරනේ ගන්නේ දැන් ඉගෙන ගත්තේ ධර්මයෙන් දැන් මානසිකාර්යයේ යෝනිසමුච්ච කර කරන්නේ ඒ සඳහායි. දැන් අම්මා කියලා සිහි කරනකොට, ගෙදර කියලා සිහි කරනකොට අපිට තේරෙනවා අපි දැකපු නැත්නම් අපේ ගෙදර තියෙනවා. අපේ අම්මා ඉන්නවා කියන තැනකින් බාහිර නිමිත්තක් තියෙනවා. දැන් සිහි කරලා යන්න මොනවා හරි තියෙනවා නම් හොඳට බලාගන්න ප්‍රතිසන්දිත යන්න මොනවා හරි තියෙනවා. අද යන්න බැරි නම් ප්‍රතිසන්දිත යන්නත් බැ. අද යන්න පුළුවන් නම් ප්‍රතිසන්දිතත් යන්න පුළුවන්. කියන කාරණාව හොඳට මතක් කරගන්න. අදයි එදාටයි වෙනසක් නැහැ. එකම. එතකොට දැන් අම්මා කියලා සිහි වෙනකොට නැත්නම් ගෙදර කියලා සිහි වෙනකොට ඒ අරමුණ හිතින් අල්ලගෙන මේ ගෙදර කියලා සිහි උනේ Tamanthama නේද? මේ මනෝ ස්පර්ශ නිසා හටගත් එකක් නේද කියලා බලන්න. බැලුවට හැඟීම දෙවිලා නැහැ, කෙලෙසෙ දෙවිලා නැහැ. හරි, Tamanda තමයි හිතුනේ. නමුත් තියෙන gedara ගැන හිතුනේ. කියන තැනකින් කෙලෙසෙදලා තියෙනවා. gedara ගැන හිතුනේ gedara තියෙන නිසානේ වගේ දැනකින් දැන් කෙලෙසෙදලා තියෙන්නේ අපිට. දැන් මේ සිහි කරන එක මනසයි කියලා බලන්න. එතෙන්ට ගියාට පස්සේ ඊදවසේ තමන් හොඳට බලනවා gedara කියලා බාහිර තියෙනවා නම් කොතනද ওই තියෙන gedara? වහලේ තියෙන උළු ටිකද නැත්නම් සීස්ද? හරාල ටිකද? gadulද? gadul එකේ තියෙන වැලිද්ද සිමෙන්තිද මොනවද තියෙන gedara? මේ හැම ද්‍රව්‍ය කාරණා ටිකක් තියෙන තැනක බලනකොට මේ හැඩේ හිතට පෙනේ නේද? අපි සත්‍යකට ගියාමත් දැන් gadol වෙනම සීට් වෙනම උළු වෙනම මෙහෙම මෙහෙම ද්‍රව්‍ය කාරණා ටිකක් තියෙනවනේ කියලා බලන්න. කලාප සම්මර්ෂණයක් කරන්න ඕනේ. ඊට පස්සේ එහෙනම් දැනුත් අපිට මේ පේන හැඩේ තියෙනවනේ මෙහෙම හැඩයක් පෙන්වන්න පුළුවන් හේතු ටික මෙතන තියෙන්නේ කියලා බලන්න. තාම මෙහෙම බැලුවට හිල්ලිලවත් නැහැ බලෙන්ඩෝ හොඳට ගේ තියෙනවා. නමුත් මේ උපායය යන්න වෙන්නේ මෙහෙම. ඊට පස්සේ ආපහු තමන් නෑ ජී තියෙනවමයි තියෙන ගේමයි තේන්නේ කියන දැනගින් පෙන්නද්දි හුද්දට හිතට වදින උපමාවක් වෙන්න ගන්න. උපමාව අනිවාර්යෙන් තමන්ම කියා ගන්න. වැලි කැට ටිකක් තියෙන තැනකට ගියාම වැලි ගොඩ පෙනෙයි. නමුත් වැලි ගොඩ අපිට හම්බ වෙන්නේ පිබිලා නෙමෙයිනේ. වැලි කැට තියෙන තැනක හැදිලානේ. ඒ වගේ ගියාම ගියක් පෙනෙයි. ඒ මෙහෙම තියෙන තැනක හැදිලා පේනවා මිසක තියෙනව නෙමෙයි. කින වගේ තැනක හැම මෙහෙම බලනකොට නොපේරෙන හැම අරමුණකටම උපමාව තමයි. නැත්තම් මිරිඟුව කියන්නේ කියුන් කියුන් නලියන ස්වභාවය එහෙම තැනකට ගියහම ජලය වගේ පෙනේ. සෙවුනට හැදිලා පේනවා මිසක පේන දේ තියෙනව නෙමෙයි, තියෙන්නේ නලියන දේ. ඒ වගේ ගෙදර කියලා ගත්තට වැලි ගඩොල් සිමෙන්ති මේ වගේ කාරණා ටිකක් තියෙන තැනක මෙහෙම හැඩයක් පෙනේ. සෙවුනට තියෙනව නෙමෙයි කියලා බලන්න. එතකොට ආපහු අම්මා කීපර අර වැලි දැන් ගේ කීප ඔය වගේ ඔය ටික බලද්දී සමහර විට තව නොයෙක් විතරක එන්න පුළුවන්. ආවට ඔක්කොම අතහරිනවා, ගතලා ගන්න. ඒව මුකුත් නැ මේ එකම විනාඩි 10ක් හරි පැටලි පැටලි හරි එකම අරමුණ පොලිස් කරනවා උපමා දෙවි. තේරුණාද කියන්නේ? ඒක සමහරට පැය කාලක් හරි කමයි. හොඳට උපමාවක් ගන්න. උපමාව ගැන හොඳට හිතන්න. ඒ විදිහටම. ඊට පස්සේ අර වැලෙන් ඉතුරු එකක් ගත්තා. අම්මා දැන් ඒක හොඳට සිහි කරලා සිහි කරන එකම මනසින් අල්ලගෙන මේ අම්මා කියලා සිහි කිරීම මනසින් මේ මනෝමින් සිහි කරපු එක මනස තුලම නැතිගෙනවනේ. ඒක තේරෙනවා. එතකොට ඒ වුණාට හිතේ හරි මනසින් තමයි ඒ වුණාට ඉන්න අම්මා ඉන්න නිසානේ මනසට තේරුනේ. කින තැනකින් ජීවිතේ එදෙනවා අපිට. අම්මා ඉන්නවනේ. එතකොට මෙහි බල බල ඉඳපන් අම්මා ඉන්නවනේ කියන හැඟීමට ඒ තැනට හිත යොමු කරන්න. කොතනද අම්මා? හමතිකද, මාස්ද, ලේද, නහරද, ඇටද, ඇට නිදිලිද, වකුගඩුද, හදවතද, කනබුන ආහාරයෙන් හැදෙන මේ තුන කොටස් දෙකක් තියේ. ඔය ටික තියෙන තැනක මේ ඇහෙන් බලනකොට මෙහෙම හැඩයක් නම් වුණනම් පෙන්න. මේ තියෙන දේ දැක්ක නෙමෙයි මේ. ඒ වුණාට නෑ අම්මා ඇයි ඉන්න කෙනාම පෙවුනා වගේ. ඒකට සගල් දින උපමා. වැලි කැට ටික වැලි ගොඩ පෙවුනේ තිබුණු හින්දා නෙමෙයි, වැලි කැටි ටික දිහා බලනකොට හැදිලානේ. ඒ වගේ මේ අම්මා කියන සතහන පෙවුනේ මට මේ කෑලි තියෙන තැනක මේ අහෙන් බලනකොටනේ කියලා ඔන්න හිතෙන්ටත් උපමාවක් තියෙනවා. හැම අරමුණක් ගන්නම උපමාවක් තියෙනවා. මේ දින්ගුව හරි වැලි කැට හරි Tamanta දැන් ඒ අරමුණක තේරෙනවනේ. ඒ වගේ එහෙම තබන තබල ඊට පස්සේ යාළුවා අර වැලේ ගියාන යාළුවා ඔය වගේ විනාඩි දැන් සමතේ තියෙන නිසා විදර්ශනා පැත්ත වැඩි දැන් වැඩි ගන්නවා. දැන් මුල් කාලේදී විදර්ශනා පැත්ත කළේම නෑ, අපි අඩු කළා සමතේමයි කළේ. දැන් ඒකෙන් යම් මට්ටමක එළඹ සිටියහම යම් මට්ටම කොහොමදත්ම මේ සමාධිගත වෙන එක ගිනෙන්නේ මම කියන්නේ මෙනෙහි කරගන්න, පය ගහගන්න, සතුටින් කරගන්න පුළුවන් මට්ටමට හිත තබා ගත්තාම ඕක එනවා සතියෙන් දෙකකින්. ඔය කියන එක මේ අවුරුදු ගණන් එකක් නෙමෙයි මම මේ කියන්නේ. ඒ හිත සතුටු දැනකට එනවා උවමනාවෙන් කලින් සතියෙන් දෙකෙන්. ඊට පස්සේ මේ කරන්න පුළුවන්. එහෙම නැතිනොත් හිත හොඳට සමාධි කළා කියලා මරණකම්ම සමාධි කරන් විදර්ශනා කරන්න බැරි. ඊට පස්සේ දැන් මේ විදර්ශනා කරනකොට තියෙන ලාභය තමයි සමතෙන් කරපු කෘත්‍යයක් මෙහා කරනවා විදර්ශනාවත් කරනවා. ඊට පස්සේ යාළුවා කියන නිමිත්ත ගන්නවා අරගෙන කියන්නේ සිහි කරනවා. යාළුවා කියලා කියනවා මේක මේ මනසින්ම උපන්න එකක් නේ. ඔය විදිහට මෙනෙහි කරන්න. මේක මනස තුලම හටක නිරුද්ධ වෙනවනේ. එතකොට නෑ වුණාට ඉන්නවනේ කියන තැනකින් ජීවිතේ යෙදිලා තියෙනවා. එහෙම කෙනෙක් ඇත්තටම ඉන්නවනේ බාහිර. ඔයගේ තැනකින් තමයි තියෙන්නේ. එහෙම කෙනෙක් නැත්තම් මට සිහි වෙන්නේ නැහැනේ, ඉන්න හින්දනේ සිහි වෙන්නේ කියන වගේ තැනකින් තමයි ජීවිතේ ප්‍රතිචාර තියෙන්නේ දැනෙන්නේ. එතකොට හරි. ඉන්න යාළුවා කියන දැන් ආයෙත් එහෙම තියෙද්දිත් මෙහෙ අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ. දැන් කියනවා කියන තැනට යන්න. නෝනින් යන්න. ඉතින් අරගෙන යන්න. ගිහින් යාළුවා කියලා කියන්නේ හැම ටිකටද, මාස් ටිකටද, ලේද, නහරද, ඇටද, ඇට මිදුලුද කියලා බලන්න නෑ. මේ කන බොන ආහාරයෙන් හැදුණු කොහොම පොකටස් ටික. මෙහෙම කෑලි ටිකක් තියෙන තැනක මේ ඇහෙන් බලනකොට මෙහෙම හැඩයක් තියුණානේ. මෙහෙම පෙනෙද්දි තියෙන්නේ මෙහෙම ටිකක් නේද? හරියට වැඩි කැට ටිකක් තියෙන තැනකට ගියාම කන්දක් තියුණා වගේ. ඒකත් උපමාවත් පැහැදිලි නෑ සමහර අවස්ථා වලට අපිට හුරු නැත්තා. ඒක ආපහු ටිකක් හොඳට පුලිස් වෙනවා ඊට පස්සේ. ඈ කියලා ආයෙත් මෙහෙම බලනවා. බැලුවාම එයාට තේරෙනවා බලන්න පෙරත් බැලුවෙන් පස්සෙත් කුණු පොකටස් 32ක් නම් තියෙනවා. මෙහෙම කෙනෙක් පුද්ගලයෙක් හෝ සත්වයෙක් මම දකින විදිහ දෙයක් නැහැ. ඒක අවස්ථාවට ඉදදී නිරුද්ධ වෙනවා කියන දැනෙක. අත්ති කායයතුව 50 සත්‍ය පච්චපතිත අහොත සත්‍ය පුද්ගල නෝ කය පමණක් ඇත් වෙන සිහිය එළඹ සිටින්න ඕනේ මේ බලනක. ওই විදිහට බලනකොට බාහිර ආයතනේ හිත දැසගන්න ගතිය අඩු වෙනවා. එතකොට මෙහි දැසගන මෙහි මම කියන එක හොඳට ඉති. ඊට පස්සේ ওই විදිහටම තමන් හිතෙන් තමන්ව සිහි කරනවා. මම කියන හැඟීම අපිට ෆොටෝ එකක දැක්කත් අපිට අපිව කියලා අඳුන ගන්න පුළුවන් හැඩේ තියෙනවනේ. කණ්ණාඩියක දැක්කහම අපිට අපේ කියන හැඩේ හිතින් හොඳට සිහි කරගන්නවා. සිහි කරගෙන මේ මම කියන හැඟීම මේකද මේ මනෝ ස්පර්ශය නිසා ඇති වෙච්ච එකක් නේද? හොඳට බලනවා. මනෝ ස්පර්ශ නිසා ඇති වෙච්ච එක මේක විතරක් නේද? මෙහෙම දෙයක් බාහිර කොහෙවත් නැහැ නේද? මේ රූපේ මෙහෙම හැඩයක් තියෙනව නෙමෙයි නේද? ආපහු බලන්න ඇයි නැත්තේ මේ කය මගෙනේ මේ කය මමන වගේ දැනකින් තේරෙන්නේ. ඒකද ඒකෙත් බලනෝ මේ මම කීයේට කොට ඔය හැඩේ අල්ලගෙන ඔය හැඩේ අයිති හැමතෙම මාස් වලටද ලේ වලටද නහරටද ඇටටද ඇට මිදි වලටද කනබුන ආහාරයෙන් හැදෙන කුණු පොකටස් 32ක් තියෙනවා. එහෙම තියෙන තැනක මේ ඇහෙන් බැලුවහම මම වගේ පෙනේ. එහෙනම් මේකද පෙන්ල නිරුද්ධ වෙනව නේද? අජත්තං ඊට පස්සේ දැන් සමාවත් පනව ගන්න තැනක් ආපහු. එතකොට දැන් මේ ඔක්කොම එන්නේ ගොනු වෙලා මනෝමය ලෝකයකට එන්නේ ඔක්කොම. ඒ දැන් මේ ඔක්කොම ස්පර්ශ නිසා උපදින සිද්ධි ටිකක් මේ තියෙන එක. ඒකයි බම්බයක් වුණ ශරීරයෙන් ලෝකෙම පංච උපාදාන ස්කන්ධ ලෝකේ ගැන අවබෝධයෙන් එන්නේ ටික. දැන් බාහිර තිබුණු ලෝකයේ උදුරලා මනසට ගන්නයි මේ එන්නේ. ඒ කියන්නේ ලෝකෙන් නිදෙන්න මේ එන්නේ. මෙයා මෙච්චර කාලේ ඒ කියන්නේ ලෝක නිරෝධය සඳහා දැන් මෙච්චර කාලයක් බාහිර ලෝකයක් තිබුණ නිසානේ උපදුනේ අපි. දැන් බාහිර ලෝකයේ ඇති තාක් උපදින්න වෙනවා අපහු. දැන් මේ ලෝකේ අපි මෙහෙම මේ නිමිත්ත උදුරලා ගන්න හදන මේ සිළු සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න යනකට. සියලුම සංස්කාර ටික එකට එකතු කරලා මනසට අරගෙන මනසෙන් සිළු සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න යනවා. මේ දැන් උපාය බුදුරජාණන්ගේ තෙන්න. මේ හැම දෙයක්ම එකින් එක දෙකින් එක ඒ වගේ ඊට පස්සේ මේ රූපයක් ගත්තහම අර විදිහටම බලන්න. බැලුවාම බලන් ඉස්සෙල්ලා මෙහෙම මනෝමින් සිහි කරන කොටත් මම කියලා මේ සිහි කරන එක කයට සුට්ටක්වත් අයිති නැහැ කියන තැන දැනෙන්න ඕන. සිහි කරනකොට මම කියලා හැදෙන ගතිය හිතේ තියෙන විතර්ක මාත්‍රයක් නිසාක මම. දැන් අපිට වෙලා තියෙන්නේ ඒ විතරකේ මේ කයට ගැට ගහගන්නේ අපි බලන්නේ මේ කය මමයි කියලා. ඒකනේ මේ කය රකින්න අපි මෙච්චර මේ වෙහෙසෙන්නේ. කය කියනකම් නම් සම මේ කයට තියෙන ද රහතන් වහන්සේට මේ කැලකවම ප්‍රශ්නයක් නෑ. මාත්‍රු නෙමෙයි. නේතම් මම නේසෝ හමස්මි නෙමෙසෝ අත්තාති. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි. සම්පූර්ණ මෙහෙම මේ ඇතුළේ ඉන්න කෙනා ගලවලා ගන්න ඕනේ. කරන්නේ. අර දෙනක් හැම ගහන්න හදනවා වගේ වැඩක් මේ කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මේ විදිහට ඒකෙත් තේින්නේ නැත්තම් වැලි කැට ටික තියෙන තැනක වැලි ගොඩක් තියුණා මිසක වැලි ගොඩක් තියුණා නෙමෙයි කියලා මේ මම කියන හැඟීම මේ කුණුප කොටස් 32ක් තිහ ඇහෙන් බලනකොට මේ හැඩයක් පේන්න ඇති ස්පර්ශ නිසා හටගත්තා. මෙහෙම නැතු මේ හැඩේ රූපේ තියෙනව නෙමෙයි මේ කැඳුල්ල තියෙනව නෙමෙයි කියලා පේන දේ රූපෙට ගැට ගන්නෑ හැම වෙලාවෙම. එතකොට මේ හොඳට මෙහෙම කරනකොට එන්නේ මොකද? මේ දිට්ඨි විසුද්ධිය නාම රූප ධර්මයන් පිළිසින් දකින්න. රූපයේ වෙනම නාම ස්පර්ශ නිසා හටගන්න නාම ධර්ම ටික වෙනව මේ හම්බ වෙන්නේ න්යාත. ටික. හොඳට. දැන් මේ කුණුප කොටස් 32 අපිට රූපේ ඒ පේන්නේ හරියට මේ හිතේ තියෙන කෘත්‍යයත් එක්ක මම වෙලානේ පේන්නේ. හිතේ තියෙන නාම ධර්මයන්ගේ කෘත්‍ය ටික අයින් කරගත්තාම රූපේ හොඳට වෙනවා පේනවා අපිට. ඒ සඳහා ওই විදිහට අරමුණු 10ක් පහක් හයක් විදර්ශනා කරලා හිතාමතාම නතර කරනවා. නතර කළා සති නිමිති හිත තියාගෙන ආයෙත් ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය ටිකක් වෙලා වඩලා ආයෙත් හිතාමතා එන අරමුණක් දෙකක් විදර්ශනා කරනවා. එකක් දෙකක් විදර්ශනා හැම වෙලාවෙම එක අරමුණක් විදර්ශනා කරද්දී ඒිට යටින් කොච්චර විතර්ක ආවත් ඒවා ගණන් නොගෙන යම්තාක් ඒක විනිශ්චය ඉවර වෙනකම්ම විදර්ශනා කළා වගේ. අර ඉස්සර ස්වාමීන් වහන්සේලාගෙන පෙන්වන්නේ පින්දපාත යනකොට දැන් මේ ඔක්කොම යනවා. යම් වෙලාවක රාග විතර්කයක් ඇති වුණොත් එතනම හිත ගන්න. ඒ රාගාදී විතර්කේ ඒ කුමන හෝ කෙලෙස් සහගත විතර්කේ දුරු නොකර යන්නේ නැහැ කියනවා. ඒ වගේ මොනවා හරි ආපහු භාවනාවේ ලක්ෂණයක් තමයි යම් කෙලෙසයක් විතර්කයක් ඇති කෙලෙස කියනකොට දකින්ද අම්මා ඉන්නවා ගෙදර තියෙනවා කියන තැනකින් આવත් මේ කෙලෙසි. ඒ කෙලෙසි දුරු නොකර ආපහු හිතගන්නේ නැහැ. මේම වීරිය කියන තැන යෙදෙන. හිතගෙන ඉන්නකොට ඇති වෙන කෙලෙසි දුරු නොකර ඉඳගන්නේ නැහැ. ඒ කෙලෙසි දුරු නොකර පැටපෙන්නේ. ඒ කෙලෙසි දුරු නොකර ඇවිදින්නේ නැහැ. කින තැනකින් ගන්නවා මේ හතර ඉරියව්වට බඳලා. මේම වීරිය කියන්නේ. ඒකයි මේ විදිහට හරියටම කරන්න පුළුවන් නම් අවංකම උත්සාහයනොත් කළොත් ඔය කියන විදිහට චිත්ත සම්පතියත් වල මේ විදිහට විදර්ශනා කළොත් බුදුහාමුදුරුව කිව්වයි කිව්වටවත් නෙමෙයි මේකට වඩා ඇත්තක් නැහැ කියන එක තමන්ට තේරෙන්නේ. මෙහෙන්න මෙහැවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් ශාසනයක් මේක හැංගිච්ච මොකුත් නැහැ. කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් ඕනේ නැහැ දාට දැනට මේ එක කාරණාවක් තියෙන සද්ධාව කියන්නේ අනුමානෙට ඉස්සෙල්ලා අපි මේ කාරණාව ගන්න ඕනේ. එහෙම කළොත් එහෙනම් හරියයි. ඊට පස්සේ කරන්නේ. ඔන්න ඔය විදිහට කළොත් අපි ආපු කාරණාව හරි. ආපු කාරණාව හරි කියන්නේ දැන් සීල සමාධි ප්‍රඥා. මේ ටිකේ ප්‍රතිඵලය තමයි මොකද්ද? යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධම යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තම සියල්ල හේතු නැති වෙනවා කියන දර්ශනය ඉදිරියට. දකින්නකොට දකින්නදී දකින්නේ ඉවරයි. කලින් අම්මා හිටියත් නෙමෙයි දැක්කයන් පස්සේ අම්මා ඉන්නවත් නෙමෙයි ඒ අවස්ථාවට හැදිලායි තේන්නේ. මම හිටියත් නෙමෙයි ඉන්නවත් නෙමෙයි ඒ අවස්ථාවට හැදිලායි තේන්නේ වගේ තමයි හැම අරමුණක්ම එනවා. විරජං වීතමලං ධම්මචක්කුං උදපාති. කෙලෙස් රජස් නැති කෙලෙස් මලනක ධම්ම නැස. මොකද යම් කිසි සම්බන්ධයකම සම්බන්ධ නැතුවද. මේ ස්පර්ශ ආයතන හයේ මොය මට්ටමද දකි. ඔන්න ඔය ඇත්ත දකින්නකොට මිදෙයි කාම ස්වභාවස විජස කියන ආශ්‍රයන්ගේ මනස මිදෙයි. මේ දැකීම ඇතිකල්හි කිසිවක් උපාදාන නොකොට මිදේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. මිදුනහම මිදුනේ මිදුනා කියන නුවණ පහළ වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. මිදීම ලැබෙනවා මිදුනා කියන ඥාන දර්ශනය ලැබෙනවා මිදීම නිසා. මිදීම ලැබෙනවා මොකද්ද? නොයලීම නිසා. නොයලීම නිසා කලකිරීම නිසා කලකිරෙනවා මේ ඇත්ත ඇති හැටි දැකීම නිසා. ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්න මොකක් උපකාරද? සමාධිය. විතේ සමාධිය උදව් කරගෙන තමයි ඇත්ත ඇති හැටි බලියක් කියන තැනක. එතකොට ඒක එක එක මට්ටම් වලට එනවා. ඔන්න ඔය විදිහට කරන්න පුළුවන් නම් උත්සාහය. ඉතින් මේකෙදි අනන්ත සංසාරේ අපි මේ ටික නොදන්නා කම මේ ටික නොකල කම මොනතරම් දුක් විඳලා ඇද්ද? මේ කාරණාව හොඳට හිතන්න ඕනේ. අපි හිතන්නේ අද රටේ මේ ලෝකෙම රටේ නේ ලෝකෙම ඉස්පිරිතාල වල මොන මොන ලක්ෂණින් යුක්ත මොන මොන රෝගීන් ලෙඩ හැදිලා ඇද්ද? අපි මෙච්චර කාලයක් මුළු ලෝකෙම තව ඉන්න ලෙඩු දැකලා ඇති දකින්න ඇති ඉස්පිරිතාල වල ලෙඩු ඉන්නවා. නමුත් අපි දකින්න නැති ඇති මේ අපේ චරිත කියලා. හෙට දවසේදී අපේ චරිතයයි ඔය කියන එක මතක තියාගන්න. සසරේ හිටියොත් මේ නිහඬව ධර්ම දේශනාව කරන දේවදූතයෝ කියලා කියන්නේ ඒකයි. සසරේ හිටියොත් හෙට දවසේදී මගේ තැන ගන්නේ ඔයයි. ඒක හොඳට බලාගන්නේ කියන කාරණාව කියනවා. අද මෙහෙම හිටියට මොන වටපිටාවක් අපිට හේතු කරගන්න හැදුවට දේවල් දරවල් හදලා වාහන අරගෙන හරි කියන දැනකින් හොඳට මතක තියා ගන්න ඕනේ. මේ එකකින්වත් ඒක වහන්න බෑ. මේ තව ඉස්පිරිතාල වල ඉන්න රෝගිනේ මේ මම උළුප්පල කියන හදන එකක් නෙමෙයි. ඇත්තම සැබෑම චරිතය මේ කියන්නේ. මේකයි ඇත්ත. අපි වහගෙන ඉන්නේ මේ ඇත්ත බොරුව. මේ හැම ස්ත්‍රී කාලයකම යම්තාක් ලෙඩ රෝගීන් සිටිනම් ඒ බාහිර ලෙඩු කියලා දකින්නපා දේව දූතයෝ හෙට දවසේ මගේ ඉරනම මේ සසරෙන් මිදෙන්න මං උත්සාහවත් නොකොලොත් මේ සසරෙන් මම නොමිදුනොත් හෙට දවසේ මගේ චරිතයයි ඔය කියන එක බලාගන්න. ඔය ඕනම චරිතයක් ඇඩ් කරනවා. ඔය ඕනම විදිහකට වෙන්න පුළුවන් කම තියෙනවා. නිහඬව කියනවා ඔයා යන්න ඉන්න ඕගොල්ලෝ යන සසරනේ කැමති නම් එන්න. ඉතින් ඒ එකම ක්‍රමයකටවත් කැමති නැත්තම් මේ වගේ දහම කප්‍රමාදී වී යුතුමයි. වෙන අය මුකුත් නෑ මේකදී කිසිම වංකකමක් වංචනිකමක් රවට්ටන්න කියන එක මේ ඇත්තම කිව්වේ. අද දවසේදී මේ රටේ විතරක් නෙමෙයි මේ ලෝකෙම මොන විදිහට මැරිච්ච මොන මලකෙවල් ඇද්ද අපි දකින්නේ ලෝකේ රටේ හැම තැනකම තියෙන මලකෙවල්. නමුත් දකින්ද හෙට දවසේ මගේ චරිතය අපේ චරිතය වේ. හෙට දවසේ මට මැරෙන්න තියෙන ප්‍රභේද මැරෙන ක්‍රම ඔය පෙන්වන්නේ. නිහඬව දේව දූතය කියලා කියන්නේ නිහඬව ධර්ම දේශනාවක් කරනවා. දහමකට උත්සාහවත් නොවි දහමින් සසරෙන් නොමුදුනොත් හෙට දවසේ ඔයාගේ චරිතේ මේ මගේ තැන ඔයා ගන්නවා. මේ වගේ මැරෙන්න කැමති නම් එන්න මේ සසරේ. මේ සසරේ හිටියොත් මෙන්න මේවා ලැබෙනවා. ඔය ඔක්කොමත් ලැබෙනවා. ඔය ක්‍රම හැම ක්‍රමයකටම ලැබෙනවා. ඒ මලගෙවල් වල මොන විදිහේ දුක්ක් ඇතුව අම්මලා තාත්තලා පපිය අඳුනා අඬනවා ඇද්ද? ඒ පිට කවුරුත් අන්නනේ අපේ චරිතය. අම්මා කෙනෙක් වෙලා තාත්තා කෙනෙක් වෙලා අපිම පිරිමෙක්ම වෙලා ඉන්නේ. අපිම ගෑනු කෙනෙක් වෙලා ඉන්නේ. හැමදාම අපි ගෑනු ආත්ම භාව ඇති කරගෙන අම්මා වෙලත් අඳයි ওই විදිහට. ඒකයි මේ ඔක්කොගෙම අපේම චරිතෙ පෙන්වන්නේ. අය දකින්නපා පිට ගෑනු කෙනෙක් මේ විදිහට මගේ දරුවා මැරිලා අඬන අම්මා කෙනෙක්ගේ දුක මගේ දරුවා මැරලා තාත්තා කෙනෙක් දුකන දුක විලාප ගහ අඬන බලා ගන්න යන්න පුළුවන් වාහනය කරගෙන පිනේ. ඒක හොඳට මතක තියා ගන්න ඕනේ. මේ දීර්ඝ සංසාරේ ආවිත් ඔය වගේ පරිසරයක් මතින් මිසක මල්ලි හිරුපු මාවතක් තිබුණේ නැහැ, තියෙන්නේත් නැහැ. තාම අපිට යන්න දෙලා තියෙන ගෙවිලා නැති පරිසරයක් එහෙමයි කියන එක හොඳට මතක තියා ගන්න. හොඳට සිහි කරන්න. මම මේ බොහෝ මෛත්‍රී සාගතව මතක් කළාට මගේ පෞද්ගලික අදහසක් නම් අවංකවම අපි පෞද්ගලික කෙලෙසේකින් තොරව සාධාරණ මනසකින් බැලුවොත් බුදුහාමුදුරන්ගේවත් අදහසක් නෑ. අපි කෙනා කෙනාට අයිති කෙදා කෙනා යන සැබෑම අර්ථයෙන් ඉතින් තම තමන් අයිතිය තියෙනවා. තුම්මෙහි කිච්ඡං ආතප්පං අක්ඛකරෝ තථාගතං. වීර්ය කිරීම නුඹලගේ වැඩක්. තථාගතයන් වහන්සේලා මග කියන්නෝ කියලා බුදුරජාණන් වහන්සේ කල්යාණගත හරහා මේ වගේ හොඳ නරක දෙක පෙන්නලා කියනවා. සසර දුක් විඳින්නෙක් වෙනවද දුකෙන් මිදෙන්නෙක් වෙනවද කියන එක තීරණය කිරීම තම තමන් සතුයි. එතකොට තම තමන්ට කැමති නම් සසර දුකේ දුක් විඳින්නෙක් වෙන්න අමුතු උත්සාහයක් ඕනේ. මෙහෙමම හිතියම ඇති. හොඳට අපිට පන්සලක් විහාරයක් හදාගන්නවා, ගියක් දොරක් හදාගන්නවා, වාහනයක් ගන්නවා, ජීවිතේ දුකක් නැතුව හිතියම ඇති. අය මොකුත් ප්‍රශ්න නැහැ. බොඩි උත්තර තියන්නේ අපිට හරි පහසුයි වගේ තේරෙනවා. ඔළුව ගැක්කම හදලා ඉච්ච ප්‍රශ්න නැහැ. ඩොල් දෙන්නවා ඉවරයි. කින වගේ තැනක මේක. ගැටලුවක් නැහැ. කුස්තේ කහනකන් තමයි වතුරේ දිය ටික රත් වෙනකන් කකුලුවට සැපයි. ජරා මරණ දුක ලං වෙනකන් මේක දුක නෑ, සැපයි තමයි. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ යටින් ගින්දර දාපු වතුර හැදි එකයි ඉන්නේ, තාම රත්ුනේ නැතිකමයි තියෙන්නේ කියන කාරණා. ඒ නිසා මේ කාරණාව ළඟට එනකන් මේව සැපයි. මට කාර් එකක් බෙන්ච් එකක් තියෙනවා නම් එයා කමිෂන් කාමරයක් දෙනවා හොඳයි. ජීන්දර හැතුලෙන් දානවා. ඊට පස්සේ මරණයෙන් පස්සේ වුණ මේ ජීවිතේම අන්තභාගය හැදුනා, ඔප්පල වුණා, මල මුත්‍ර ගොඩේ වැටුණා නැහැ කියන්නේ මේ සතරේදී. ඔය යාකන්නිට නින්නේ නැහැ, කවුරුත් නින්නේ නැහැ, තමන්ගේ මේකෙන්ම තමන්ව ඇදලා දාන එළියට දායි මඩුවකට. එහෙම සතරක ඉන්නේ හොඳට මතක තියාගන්න ඕනේ මේ ජීවිතේ දරන තෝ ටික ඉගල් ජීවිතත් හරි කරන්න. නොවිනන් නෙමෙයි නොවුනොත් තමයි පුදුම. ඒ නිසා ඒ බව සිහි කරගන්න මෙබඳු සසරක ආවේ අපිට මේ වගේ දහමක් හම්බ නොවන නිසා. පෙර පිනකටද කොහෙද සසර කරපු කුසල කර්මයකටද කොහෙද අදහන්නවත් කාගෙන්වත් පස්සෙන්වත් යන්නේ නැතුව ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානයේ ඉන්න විදිහට දහම අපිට තියෙනවා. මේ ත්‍රිපිටකය කියලා කියන්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ. අද දවසේ හැරි සද්ධාව ඇති කරගෙන වීදිය කරන්න. මම ওই කියන ක්‍රමය වහන්සලා මගි බණක් හැටියට ගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ දහම. මම කියන්නේ ඒ පණිවිඩය. මට තේරෙන හැටියට. මේකට වඩා අර්ථ ඇති ගොඩක් තේරෙන හැටි ඇති. නමුත් මේ ටික අරගෙන සද්ධාවෙන් උත්සාහවත් වෙන්න. ඒ කාන්ති නිදෙනවමයි. ඒකෙදි තම තමන් කරන්නේ. තම තමන්ට ලැබෙනවා බලබලා මේකේ සතුට වෙන්න පුළුවන් මට්ටම මේක පෞද්ගලික එකක් නම් නෙමෙයි කියන තැනක පෞද්ගලික කරුණු උගන්වලා නැහැ කියලා නෑ. මොකද ඒකට හේතුව පිටකිටවත් බාර දෙන්න ඕනේ තමන්ගේ ජීවිතයෙන් තමන් දකින්න. බුදුදහම කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි, මේ පිට සක්වලක ලෝකෙක තියෙන දෙයක් නෙමෙයි. අපි නොදන්න, අපි නොදකින ඒත් ඇත්ත ඇති හැටියේ පවතින අපේ නැත්. නියම බුදුදහම අවබෝධ කරගත්තොත් ඒ කියන්නේ තමන්ව අවබෝධ කරගෙන තියෙන. බුදුරජාණන් වහන්සේ මුළු ලෝකයම අවබෝධ කරගන්න පැනවි මේ බබ්බයක් මොන ශරීරේ. මේ ලෝකයේ අපි තුල ඉපද නිරුද්ධ වෙන දර්ශනයක් තේනෙන. ඒ අපි තිරිසංගත සතා, ඒ සතාගේ ඡායාව හඳුනන් නැතුව තමන්ගේම ඡායාවට බුරනවා, පයින්නවා වගේ අපි අපේ මනසේ උපදින විතර්ක හඳුනන් නැතුව අපි අපේ මනසේ උපදින විතර්කයන්ටම රැවටිලා කෑකෝ ගහනවා, ඇලෙනවා, ගැටෙනවා, කිම්බිතේ ඉපදිලා තියෙන අන්තිම හරි සංවේගයක් යථාර්ථයට තියෙන්නේ. තිරිසංගත සතා දිහා බලන්ඩ උගේම ඡායාව පොකුණට වැටෙන්නේ. ඌ ඒක දන්නේ නැති හින්දා තව කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. පැත්තකට ගියම සිහි කරනකොට තමන්ගේම හිතේ ඡායාව හිතේ තියෙන්නේ. ඒක දන්නේ නැති හින්දා බාහිර ඉන්න කෙනා සිහි කරනවා කියලා එයා හිතනවා. ආපහු දකිනකොටත් එහෙම ඇහෙන් බැලුවත් හිතෙන් හිතුවත් එයා තව කෙනෙක් එක්කනේ ඉන්නේ. දෙන්නේගෙන් හිස් නැහැ. එයා තව බල්ලෙක් එක්ක ඉන්නේ. නමුත් බලන්න එතන තියෙන ශුන්‍යතාවය එයාට කවදාවත් අහුවේද කියලා. ඒ වගේ මෙහෙම පේනකොටත් අපේම මනසින් මේ අරමුණ ඉපදිලා පැත්තකට ගිහාම එතකොට ඒ බව නොදන්න නිසා, මේ ස්පර්ශ නිසා ලෝකෙ පහළ වෙච්ච බව නොදන්න නිසා පේන දේවල් තියෙනවා කියන තැනකින් අපි හිතාගෙන ඉන්නේ. අර සතාව තමන් නිසාම පුකුණ වරණා කියලා දන්නේ නැතුව තියෙන දේ තියෙනවා කියලා හිතාගෙන හිටියා වගේ. පැත්තකට ගිහාම මේ දැකුම දර්ශනය සිහි කරනකොට දැන් මනෝ ස්පර්ශ නිසා උපන්න කියලා නොදන්නකොට මේ තියෙන දේ සිහි වෙනවා කියලා හිතාගෙන අපි ඇහෙන් බැලුවත් හිතෙන් හිතුවත් තව ගොඩාක් අය කින්නයි වෙලාද. කෘෂ්ණාව අපේ දෙවන්න අවිද්‍යාවෙන් සංග්‍රහ ලැබපු තණ්හාව යටේ මේ දෙවන්න. එතකොට මේ ලෝකේ ශුන්‍යතාවය අපිට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. නමුත් හරියට මේ ලෝකේ උපත් ස්ථානේ බලන් මේ ස්පර්ශනිකා ලෝකෙ උපදිනවා කියලා පෙන්නපු ටික අපිට දකින්න පුළුවන් වුණොත් මේ මෙහෙම ලෝකයක් නැති වෙයි අපිට. තණ්හාවෙන් ඇතුළු වෙලා තියෙන්නේ අපි අපේම සිත් එක්ක ඇලිලා ගැටිලා ඇති. අපේම සිතුවිලි එක්ක ඇලිලා ගැටිලා ඇති. ඒ වගේ තැනකට අරගෙන ඉන්න බුදුදහම. ඒකයි ඇත්ත. ඉතින් මෙන්න මේ ටික බොහොම වුමුණාවෙන් කරන්ද තව අඩුපාඩු තියෙනවා නම් ඒවත් ඉදිරියට හැදෙනවා. හදා ගන්න පුළුවන් ඒ සඳහා සීනුවනත් ඒ සඳහා මේ දේශනාව හේතුපනිස්සීම වේ.